සාදු. 2019 වසරේ දෙවැනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. පටිසෝතගාමි ප්‍රතිපදාව. කොහොමද සංසාරේ ආපු පුරුද්ද බුදුරජාණන් වහන්සේගේ නිවැරදි යහපත් ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට යොමු කරගන්න කියන සාකච්ඡාව, දේශනාව, භාවනාව. මේ හැමදේම මේ මොහොතේම අපි සිද්ධ කරගන්න ඕන. හොඳින් ශ්‍රවණය කිරීම, හොඳින් දරා ගැනීම, හොඳින් මානසිකාරය කිරීම, මේ සියල්ලම මේ මොහොතේ සිද්ධ කරගන්න. හිතක් හදන එක රටක් හදනවට වඩා පහසු කාර්යයක්. රටක් හදන්න මොනතරම් සිහියකින්, මොනතරම් අවධානයකින්, කුසලතාවයකින් සිටිය යුතුද? මොනතරම් බරපතල ක්‍රියාවක්ද? නමුත් හිතක් හදන එක ඊටත් වඩා අමාරු කාර්යයක්. දන් දෙන එක හරි අමාරු කාර්යයක්. පරිත්‍යාග සිද්ධ කරන එක හරි අමාරු කාර්යයක්. ඒක මමත් බල්ලා තියෙනවා. දේ එක්තරා මහත්මයෙක් යමක් පරිත්‍යාග කරනෝ කියලා ඉවර වෙලා ඒ මහත්මයා ඉතින් හැම තිස්සෙම කල් දම දමා ඉන්නවා මේක. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මං ඉතින් ළඟට ආවාම ඇහුවා, හිත හදාගන්න හරි අමාරුයි නේද කියලා. ඊට පස්සේ කියනවා, ඔව් හාමුදුරුවෝ කියලා. මං කිව්වා, දැන් ඔබතුමා දැන් එක එක ලෙඩ වෙනවා, හරි මේකේ මේ කල් දාන්නේ. එතකොට මම කිව්වා, මේ ඔබතුමා තව තවත් ලෙඩ වේවි, ඒ නිසා ඕක වුන් නෑ මට කියලා. ඊට පස්සේ හරි සන්තෝෂ වුණායි මනුස්සයා. ලේසි නෑ හිත ඇතුලෙන් යමක් ගලවන්න, එහෙම පරිත්‍යාග කරන්න ලේසි නෑ. අන්න ඒ අතර තමයි අපිට මේ පින්වත් චන්දන තිසේරම් ඇතිතුමන්ලා අනේ පිටසිටුතුමන්ලා කියලා පේන්නේ. බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් මේ තනි මුදලක වෙන කිසි කෙනෙක්ගේ වැලියට එකක්වත් නැහැ. තනි මුදල, ඉඩම, ශාලාව සියල්ලම හැදුවා කෝටි ගාණක්. ඒක තුන් මාසෙන් හදලා පූජාත් කරා. කාර්ද කරන්න පුළුවන්. තමන්ගේ දරුවෙකුට දෙන්නේ ජීවිත බුද්ධිය තියාගෙන. නමුත් මේව ශාසනයට පූජ කරලා තියෙන්නේ එහෙම කිසිම අපේක්ෂාවකින් තොරව මේ පින්වත් ශාමණේර තිසේර මැතිණිය ඒ පෙරස. ඉතින් අපි ඇත්තන්ට සදා පින් ලැබෙනවා, මම දුන්න නොදුන්න මම දෙන්න ඕනේ නැහැ. ඒක සතුට වෙනවා. මෙතනින් හිත සනස ගන්න හැම කෙනෙක්ගේම මේ ආශිර්වාදය මේ පින්වත් මැතිතුමන්ට ආයුරාරෝග්‍ය සැප වර්ධනය වෙන්න, මැතිණියට පවුලේ පින්වතුන්ට සිතක් ශාන්තියක් ආශිර්වාදයක් ඇති කරන්න හේතුවක් වෙනවා. ඉතින් පින්වතුනි, මේ හිත හදනවයි කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක හරි අමාරු දෙයක්. හිතට වහල් වෙන කෙනෙකුට හිත හදන්න බෑ. තේරුණා නේද? හිතට වහල් වෙනවා නම්, හිතේ ඇති වෙන ලෝභ ද්වේෂ මෝහ වලට වහල් වෙනවා නම් යම්කිසි කෙනෙක් හිත හදන්න බෑ. ඒක හරි අමාරුයි. ඉතින් හිතට වහල් නොවන කෙනෙක්, ඒ කියන්නේ හිතේ ඇතිවන සිතුවිලි, හැඟීම්, ලෝභ ද්වේෂ මෝහ ජය ගන්න පුළුවන් කෙනෙකුට පමණයි නිවන් දකින්න පුළුවන්. අර ඒක සාටක බමුණ වාගේ. තමන්ට තියෙන එකම සලුව බුදුහාමුදුරුවන්ට දෙන්න හිතිලා සිත ලොකු සටනක් දුන්නා. හැබැයි ඉතින් මේ ලෝකේ එක පිරිසක් ඉන්නෝ දානයෙන් තමයි හැමදේම අපිට ලැබෙන්නේ කියලා හිතන පිරිසක් ඉන්නෝ. ඒක තමයි සත්‍ය. අතහැරෙන තරමට තමයි ජීවිතේ අපිට ලැබෙන්නේ. සමහර පිරිසක් ඉන්නෝ එහෙම නෙමෙයි, ලෝභ කර තරමට තමයි, ලෝකේ අල්ලගත් තරමට තමයි ලැබෙන්නේ කියලා හිතනවා. ඒක මුලාවක්. ලෝභ කරන මිනිස්සයාගේ හිත හරියට පටු වෙනවා. ඒ බොහොම සුළු දෙයක් තුළ ඒ මිනිස්යාව සීමා වෙනවා. එයාගේ තණ්හාව තුළ එයා සීමා වෙනවා. බොහෝ දෑ අහිමි බවත්, තමන්ට හිමි දෑ කුඩා බවත් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ තුළින් ලැබෙන ආස්වාදය ඉතාම අල්පයි. ඒ නිසා තමයි මේ පරිත්‍යාගය තුළ, දානය තුළ මහා පුදුම බලයක්, ආශිර්වාදයක් අපි හැම දෙනාටම තියෙනවා. මේ කෙලෙස් තමයි අපි දන් දෙන්න ඕන. කෙලෙස් තමයි දන් දෙන්න ඕන. දන් දීමෙනුත් මාන්න, උද්දච්ච, අවිද්‍යා හටගත්තොත් එහෙම අපි අතෙන්ට මෙච්චර කළා, මෙතෙන්ට මෙච්චර කළා, අරයට මෙච්චර කරා, මේ ඥාතියට මෙච්චර කළා, මේ දරුවට මෙච්චර කරා කියලා හිතුවොත් එහෙම ඒකත් ලෝභ සහගත දෙයක් වෙනවා. අත්හැරීමක් සිද්ධ වෙලා නැහැ. අත්හැරීමෙන්ම අපිට කරන්න පුළුවන්කම තියෙන්න ඕන කරුණාව, දයාව, මෛත්‍රිය මුල් කරගෙන අත්හරින්න හැකියාව තියෙන්න ඕන. තේරුණා නේද? ඒකයි තියෙන වැදගත්කම. ඒක ලිමිට් එකක් නෑ. ඒ නිසා මම මෙහෙට කියන්නේ අර පින්කම් කරන්න ඕනේ, පිනට දෙන්න ඕනේ, ප්‍රතිඋපකාර කළාම ඇති කියලා. මේ කියන්නේ මම ඔයත්තන්ට සේවයක් කරනවා. ඒ සේවයට යම් සතුටෙන් පරිත්‍යාගයක් කළාම හොඳටම ඇති පින් ඕනේ. පින්කම් කරන්න පිනට දෙන්න ඕනේ. මම ආස නැහැ පිනට දෙනවට මට. එතකොට අර සාමින් වහන්සේගේ යහපත පිණිස කියලා යමක් පරිත්‍යාග කළාම ඊට පස්සේ එයාගේ තුල හිතේ පිනක් හට ගන්නවා. සතුටක් හට ගන්නවා. ඒක ලෝභ, දේශ, මෝහ වලින් තොරයි. ඒ නිසා යාට ලොකු බලයක් බවට පත් වෙනවා සැබෑ ලෙස පිනක් අනුමෝදන් කරන්න. ඒ නිසා කවුරුත් පිනට එහෙම දෙන්න එපා. ප්‍රතිඋපකාර වශයෙන් කරන දෙයක් කළාම හොඳටම ඇති ඈ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සර්විස් එකක් දෙනවා ලෝකෙට. ඔබට ඒක මිල කරන්න පුළුවන් නම් මිල කරලා ප්‍රතිඋපකාර කරන්න. මම හිතන්නේ ඒක මිල කරන්න කියොත් ඔබගොල්ලන්ගේ තියෙන දේවල් ඔක්කොම මිල කරන්න වෙනවා. ඒ නිසා එච්චර මිල හදන්න ඕනේ නැහැ. ඉතින් නමුත් අර පිනට දෙනවයි කියන පහත් යනට වැටෙනවට වැඩියේ ස්ථාවරයක උසස් මනසකට ඇවිල්ලා දන් දෙන්න පරිත්‍යාග කරන්න තමයි මම ওই වචන කීපය මතක් කරන්නේ. පිනට ලෝභ වෙනවා, පිනට තණ්හා වෙනවා, පිනට දෙන දේ කෙරෙහි ආසත්ත වෙනවා ලෝකේ සිතුවිලි. දැන් අලුත්ම ක්‍රමය තමයි දෙන්නම් කියලා පින් අනුමෝදන් කරගන්නවා, පස්සේ දෙන්නේ නැතුව ඉන්නවා. මේ එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. මේ මෙතන ඉන්න මහත්මයා දන්නෝ යම් මේ අර තනකොළ කපන මැෂිමත් දෙන්නම් කියලා පින් අනුමෝදන් කරගෙන පෝයකටද කොහෙද මිනිහා දැන් දෙන්නේ නැහැ, මිනිහත් නැහැ. ඉතින් අර ඒ වගේත් හරි අමුතු සිස්ටම් තියෙනවා. කලින් දෙන්නම් කියලා පින් අනුමෝදන් කරගෙන ඊට පස්සේ මිනිහා නැහැ. ඉතින් ඒවා හරි උදාහර ශ්‍රේෂ්ඨ ගතිගුණ. ඒවා බොහොම වටිනවා. කියන්නේ දැන් මේ ඔය වගේම දේවල් අපිට වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. අපි භාවනා මධ්‍යස්ථානකට ආවා මිනිස්සේ. ඉතින් අපේ මේ විදේශිකයන්ගේ ඉන්න භාවනා කරන ස්ථානය මේ කැඩිලා තිබුණා. වහල. ඒකට කොච්චර යනවද කියලා අහුවාම ඒ ටික ඔක්කොම හදන්න ලක්ෂ දෙකක් විතර යනවා කිව්වා. ඉතින් ඒක නිසා ඉතින් ඒක මිනිස්සේ කැලිකෝ හරි ස්වාමීන් වහන්ස මං තනියෙන් වහලා හදලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සේ කරපු වැඩේ මේ ලොකු බඩගෙඩියක් තියෙන ලොකු මිනිස්සේ ළඟ හાર્ඩ්වෙයාර් එකකින් ගෙනාව ගලුයි වැලි පන්සලට භාවනා මධ්‍යස්ථානෙට තියෙන ගේන්න තියෙන්නේ ඔයාලට එහෙදි සල්ලි දෙන්නම් කියලා ගෙනල්ලා බෑවා. බාල ඔක්කොම තියෙනකොට ඉතින් භාවනා මධ්‍යස්ථානේ හිතුව හරි වැඩේ දැන් මිනිහා කරගෙන යන්න දැන් ගලුත් වැලි ගෙනල්ලා බාලා තියෙන්නේ හරි ෂෝක් නේ කියලා. ඊට පස්සේ හරි වැඩේ වෙන්නේ මේ ඩ්‍රයිවර් ඇවිල්ලා නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ මට රුපියල් 10,000ක් දෙන්නකෝ මේ ටැක්සි එක යන්න කියලා මිනිහා ඉතින් හම්දුරංගෙන් 10,000ක් ඉල්ලගත්තා. ඉතින් 10,000ක් ඉල්ලගෙන දැන් ඉතින් මිනිස්සයා ගියා. ටික වෙලාවකින් අර ගල්වැලි ගෙනාපු කඩෙන් ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. හරිද? එතකොට බලනකොට මේ භාවනා මධ්‍යස්ථානට කියලා කිව්වහම නොමිලේ ඒගොල්ලෝ ගෙනල්ලා බෑවා. පස්සේ සමිතියෙන් සල්ලි ගන්න පුළුවන් කියලා. එතකොට අර මිනිස්සයා අර මනුස්සයා හාමුදුරන්ගෙන් දාදාකටත් දෙදලා සුස් කාලා ගිහිල්ලා. අන්න ඒ වගේ අරුම පුදුම මිනිස්සු වෙන. දැන් අපි වුණත් විශ්වාස කරනවනේ. ඇතර බඩු ටිකක් ගෙනල්ලත් බාලත් තියෙනවා. හා හරි එන මේ මනුස්සයා ඉතින් විශ්වාසනීය කෙනෙක්. මෙයාට මේ ටැක්සිය කියන්න මේ මුදලක් ඉල්ලන කියලා දෙනවා. දුන්නාම අපි ගල් වැලි වලටත් පස්සේ සල්ලි දෙන්න ඕන. අරටත් එක දෙන්න ඕන. ඒ වගේ අමුතු තියරි දින මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට කවද කොහොම ඒවා කරගන්න වෙයිද කියලා කියන්න බෑ. දැන් ওই වගේම තමයි යාචක මිනිස්සුත් එනවා. තමන්ගේ අම්මා තාත්තව පවා අල්ලලා අංශභාගයේ කියලා අරක කියලා මේක කියලා බොරු කියලා මේ එකතු කරගන්නවා. එකතු කරගෙන කොල්ලෝ රංචුවත් එක්ක ඒවා ඊට පස්සේ භුක්ති විඳිනවා. ඉතින් ඒ වගේ අමුතු පව් උපායශීලී විදියට පව් කරගන්න ලෝකයකුත් තියෙනවා. පින් කරගන්න ලෝකයකුත් තියෙනවා. මේ හැම දෙම මහත්ඵල මහානිසංස වෙන්නේ චේතනාව අනුව. චේතනාව අනුව තමයි මේ හැම දෙම මහත්ඵල මහානිසංස වෙන්නේ. පව් වෙනවද, පින් වෙනවද, නම් කියවුණාද, නම කියවුනේ නැද්ද කියන එක නෙමෙයි. මේ සිතෙන් පිට වෙන තරංගය යම්කිසි තරංග ශක්ති ස්වභාවයක් මේ අපේ එනර්ජි එකක් මේ නිර්මාණය කරන්නේ අපේ මේ හිත තුළ. මනස පිහිටවන ආකාරයට දුක කියන්නේත් යම්කිසි ශක්ති ස්වභාවයක්, සතුට කියන්නේත් යම්කිසි මානසික ශක්ති ස්වභාවයක්. ඊළඟට ද්වේෂය කියන්නේ මානසික ශක්ති ස්වභාවයක්, රාගය කියන්නේ මානසික ශක්ති ස්වභාවයක්, ඉරිසියාව කියලා කියන්නේ මානසික ශක්ති ස්වභාවයක්. මේවා ජනිත කරනවා. හරියට මේ අර මකරු ගිනි දැල් එවනවා වගේ. අපි අහලා තියෙනවා මකර කියලා සතෙක් එයා කටින් ගින්දර පිට කරනවා කියලා. එතකොට ඒ ගින්දර ඇතුලේ නැහැ. එක තැනකදී එයාට ඇතිවෙන කේන්ති හරි තරහ හරි මුල් වෙලා මෙහෙම ගිනි එළියට එනවා මකරගේ කටින්. ඒ වගේ මේ මිනිස්යා විසින් එයාගේ තියෙන බුද්ධිමය ප්‍රමාණයට, අවබෝධයේ ප්‍රමාණයට, ඥානයේ ප්‍රමාණයට, ගති ලක්ෂණවල ප්‍රමාණයට, සංසාරේ පුරුදු කරපු ස්වභාවයට අනුව ගිනි නිකුත් කරනවා. ආන් ඒවට තමයි ඔය ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. එතකොට කරුණාව පුරුදු කරපු උදවියට පුළුවන්කම තියෙනවා මේ කරුණාව, දයාව විහිදවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එක එක්කෙනාට එක එක ශක්ති ධාරාවල් තියෙන්නේ. ජලය නිපදවනවද, ගිනි නිපදවනවද කියලා තමන්ගේ සිත තුළ. ඒක ඒ ස්වභාවයක් තියෙනවා. දැන් අපි හිතේ තියෙන බරපතලකම තමයි ඔය තේරුම් ගත්තේ. මිනිස් හිතේ තියෙන බරපතලකම. හිත පාලනය කිරීම රටක් පාලනය කිරීමට වඩා අමාරු සිද්ධාන්තයක්, ලොකු ඥානයක්, ලොකු ඉවසීමක්, ලොකු අවබෝධයක් තියෙන්න ඕන. රටක් පාලනය කරන උදාහරණය ගන්න බලන්න, රට පිළිබඳව දැනුම තියෙන්න ඕන. රට නැත්තම් පාලනය කරන්න බෑනේ. දැන් ඉන්න අයට නම් එහෙම අවබෝධයක් නැහැ. ජනතාව මොකක් හරි එකෙන් රවට්ටන්න විතරයි ඕන. රටේ වැව් කීයක් තියෙනවද, දියැලි කීයක් තියෙනවද, ගංගා කීයක් තියෙනවද, ඒ ඇලවේලි කොච්චර තියෙනවද කියලා ඒක අදාළ වෙන්නේ නැහැ. ඒව දන්නේත් නැහැ. ඕනනම් අහලා බලන්න. දැනට රට පාලනය කරන අය දන්නේ නැහැ. ඒ නිසා තමයි රට අරාජිත වෙන්නේ. එතකොට සිතෙහිත් එහෙමයි. සිතෙහි පොතෙන් නෙමෙයි. දැන් පොතෙන් කටපාඩම් කරාම බුද්ධිගත වෙනවා. ඒ බුද්ධිය වැඩක් නැහැ. තමාම අධ්‍යයනය කළා තමාගේ භාෂාවෙන් තමන්ගේ සිත ඉගෙන ගන්න ඕන. ඒකට කියනවා පච්චත්තම් වේදි තබ්බෝ. දැන හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන එයා හිත ගැන දැන ගන්නවා. මේ හිත පිළිබඳව අවධානය යොමු කරලා දැනගත් උදවිය තමයි ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ. පිටින් දේවල් ඉගෙන ගත්ත අයට කියන්නේ ප්‍රඥාවන්තයෝ නෙවෙයි, නිකන් උගත්තු. ඒගොල්ල යම්කිසි අක්ෂරමාලා පදමාලා ලස්සනට ගේනවා. නමුත් ඒක හිතට සම්බන්ධ කරලා ඒක කොතනද තියෙන්නේ කියලා එයා අඳුනන්නේ නැහැ. දැන් ලෝභය කියන එක පිටින් අඳුනගත්තට වැඩක් තියෙනවද වචනයකින්? නා ලෝභය තියෙන්නේ කොහෙද? තමා ළඟ. ද්වේෂය පිටින් අඳුනගෙන වැඩක් නැහැ. තමා ළඟ අඳුන ගන්න ඕන. සක්කාය දිට්ඨිය තමා ළඟ අඳුන ගන්න ඕන. විචිකිච්ඡාව තමා ළඟ අඳුන ගන්න ඕන. සීලබ්බත පරාමාස තමා ළඟ අඳුන ගන්න ඕන. කාමරාග තමා ළඟ අඳුන ගන්න ඕන. රූපරාග අරූපරාග තියෙන විදිය තමා ළඟ අඳුන ගන්නට ඕන. මනස යම් යම් දේවල් කෙරෙහි ඇලෙනවද ඒව තමයි ඔය දස සංයෝජන කියලා පෙන්වන්නේ. මනස එක එක විදියට හැදුවාම එක එක විදියට ඇලෙනවා. තේරුණා නේද වෙනතුනේ? එකම දෙයක් කෙරෙහි ආකාර දහසකින් මිනිසුන් දහසක් බලන්නාසේ තමයි අපේ මනස මේ ලෝකය දිහා එක එක විදියට ඇලෙනවා. මේ ලෝකයේ මිනිසුන් ඇරිලා හිටියා මේ අවකාශ සංඥාවේ අවසානට ගිහිල්ලා පින්නතුනේ. මේ සක්කාය දිට්ඨිය ඉක්මවා ගන්න බැරුව මේ ආකාශ සංඥායතනය කියලා කියන්නේ. ආකාශයේ අවකාශයේ සංඥා කරගෙන වාසය කළා ඒ ඇත්තෝ. මුළු විශ්වයම වාසය කරගෙන වාසය කළා. එතකොට මේ ශූන්‍යත්වය තමයි ලෝකයේ සදාතනික කියලා හිතන්න පුරුදු වුණා. රූපය අරූපය කියලා හිතන්න පුරුදු වුණා. නොයෙකුත් විදිහට. නමුත් අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණන් වහන්සේ තමයි මේ තියෙන ස්වභාවල් මේ මානසික විඥාන ආයතන අභිභවන දර්ශන ඥානය පහළ කරගත්තේ. ඒක සුළුපටු එකක් නෙමෙයි පින්නතුනේ. මේ මහ පොළොව ගිගුම් දෙන මහ බලයක් මේ මිනිස් මොලයක් තුල නිර්මාණය කරපු අසිරිමත්ම දහම. අසිරිමත්ම දහම. ඒක මුළු ජීවිතේම කැප කළා, හිස මුඩු කළා, පාත්‍ර සිවුරු දරාගෙන බුදු කෙනෙක් පස්සේ ගිහිල්ලා දකින්න ඕන දහමක්. මේ දඩිබිඩි ගාලා ගෙදරින් දුවලා ඇවිල්ලා පුටුවේ ටිකක් වාඩි වෙලා AC එකක් යට ෆෑන් එකක් යට හොඳට දකින්න ඕන එකක් නෙමෙයි. දහසක දුක් කරදර කම්කටොළු ලබලා දකින්න ඕන දෙයක්. ඒ නිසා ඔයත් මේ දිව්‍ය ලෝකෙන් විශේෂ වරප්‍රසාද VIP වරප්‍රසාද ඇතුව හපු කට්ටියක්ද කියලා මට හිතෙනවා. ඒ වගේ පිරිසක් අපිටත් තිබුණේ එහෙම VIP වරප්‍රසාද. තේරුණානේ? අපිත් රත් වෙච්ච ගල් ගෙඩි උඩ ඈ ලී කෑලි හක් එදාගෙන වීරය කරලා තෙත අඳන ඇඳුම් මේ ඇඟේ දාගෙන එහෙම වීරය කරලා ආපු ගමනක් තියෙන. අපි ඒ දුක මෙතන කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. ඉතින් අපේ ජීවිතයේ යථාර්ථය සහ පසුබිම කවුරුත් දකින්නෙත් නැහැ. දැන් දින දෙත් පැත්ත බල්ල පොඩි ඉරිසියාවක් එහෙම ඉඳලා හිටලා කරන කට්ටියක් ඉන්නෝ. මේ ඒක ඉතින් ඒගොල්ලෝගේ දන්න මට්ටම සහ දකින මට්ටම සහ බුද්ධි මට්ටමත් එක්ක කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මිනිස්සුට ඒ තම තමන්ගේ දේ රැස් කරගන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. යම් ස්වභාවයක් එයා තුළ පවතිනවද ඒ ස්වභාවයම ඔවුන්ටත් අයිති වෙනවයි කියන එක අපි තේරුම් කරගන්න ඕන. කර්ම විපාකවල හැටියට. දැන් මෙතන ඉඳගෙන අපි හිත පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න. පුරාතනයේ සිට එන හිත පිළිබඳව පුරාණ කම්ම. පුරාතනයේ ඉඳලා හිත පැවතිච්ච විදිය පොඩ්ඩක් සිංහාව ලෝකණය කරලා බලන්න, ආපස්සට හැරිලා බලන්න. ඔබේ මතක කාලේ ඉඳලා ඔබේ සිත ආපු විදිය, ඔබේ සිතේ ඇතිවෙච්ච වැඩිම පෙරලීම වෙනස්වීම එක එක මානසික මට්ටම ඔබට තේරෙන්නේ නැති යෞවන කාලේ නේ, ළමා කාලේ, තරුණ මැදිවියේ කාලේ. අපි එහෙම කෙටි කොටස් වලට බෙදන්නේ නැතුව අපි බෙදමු අවුරුදු අපි 15ේදී, ඈ 16ේදී, 17ේදී, 18ේදී කියලා ඔන්නෝ බෙදාගෙන ඉන්නකෝ බලන්න. ඈ ඔය විදිහ එකින් එක එකින් එක එකින් එක වසරින් වසරම බලාගෙන ඉන්න. ඔය හැම කාලයන් යුගයන් වලම මම හිතනවා යම්කිසි පැහැදිලි පේන අලුත් ස්වરૂපයකින් මනස තියෙන්නේ නැති කියලා. පැහැදිලි වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා බලන්න. ප්‍රේමයක් නැතුව තිබුණු කාලේ, ආයි ප්‍රේමයක් ලැබුණු කාලේ, ආයි ප්‍රේමයන් විවාහයන් අහිමි වෙච්ච කාලේ, වියෝ වෙච්ච කාලේ, ඒ ඒ වසරන් වල ඒ කාලවලදී ඇති වෙච්ච මානසික පෙරලි ස්වභාවයන් තිය බලන්න. ඔකට කියන්නේ පුරාණ කම්ම. පෙර කර්මයන් සැකසිච්ච ආකාරය බලන්න. මේ මනස සිතුවමක්. දැන් සිතුවම් කරුවෙකුට සිතුවම් ඇදලා නිමා කරන්න බෑ. වර්ණ සංයෝජන එකතු කරලා නිමා වෙන්නේ නැහැ සිතුවම් කරුවෙක්ගේ. හැමදාම අලුත් වර්ණ, අලුත් ආකාරයේ සම්මිශ්‍රණ සිද්ධ වෙනවා සිතුවම් කරුවෙක්ගේ. ඒ වගේ තමයි මේ සිත චිත්‍රයක් වාගේ. ඉතින් මේ සිතුවම අඳිනවා තාම. කවුද සිතුවම අඳින්නේ? මම අඳින්නේ සිතුවම. එතකොට මම කියන්නේ කවුද? ඒකත් සිතුවමක්. එතකොට මම සිතුවම අඳින්නේ, මම කියන එකත් සිතුවමක්. අනාගතයේදී රොබෝ යන්ත්‍ර බිහි වෙනවලු. ඒ රොබෝ යන්ත්‍රයටම හදාගන්න පුළුවන්. ඒ රොබෝ යන්ත්‍රයටම තව රොබෝ යන්ත්‍ර හදන්න පුළුවන්. යුගයක් පහළ වුණොත් එහෙම රොබෝ වරුන් විසින් ලෝකය ආක්‍රමණය කරයි කියලා උපකල්පනය කරලා තියෙනවා. තේරුණා නේද? රොබෝ යන්ත්‍ර විසින්ම රොබෝ යන්ත්‍රය හදාගත්තොත් එයාගේම බැටරිය එයාට චාර්ජ් කරගන්න හැකියාව තිබුණොත්, එයාගේම කැලි ගලවල එයාටම හයි කරගන්න පුළුවන් තාක්ෂණය තිබුණොත්, එයාටම තව රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ නුවණක් එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ પરම්පරාවක් හැදෙනවා ඊළඟට. එයා කැලේ බැනලා හරි ඉන්න ගන්නවා. මෙන්න මේ වගේ ශක්ති සම්පන්න ස්වභාවයකටපත් වෙලා තියෙනවා මේ මනස. ඒ මනසටම පුළුවන් ඒ මනස තුල නිර්මාණ ඇති කරන්න. ඒ නිර්මාණය කරගත්ත දේ තුලම පුළුවන් Tamanට ජීවත් වෙන්න. හරි අපූර්ව සිද්ධාන්තයක් ඒක. මේක විශිෂ්ට ඥාන දර්ශනයකින් පින්නතුනේ දුරු කරලා දානෝ ඇරෙන්නට. මේක ඉබේනම් සංසිඳෙන්නේ නැහැ. හැබැයි විශ්වීය ස්වභාවයක්ම තමයි. මේ සංස්කාරක ධර්ම ජීව ශක්තිය හටගත්තා. ඒ ජීව ශක්තියෙහි නිමාවත් ඒ විශ්ීය ධර්මයේම ස්වභාවයක්. මොකද හට ගන්නා වූ දේවල් වලට නිමාවකුත් තියෙන්න ඕන කවදක හරි. අපිට තියෙන්නේ තව මේ භව ගමනක් ඇති කරන්න හරි නැති කරන්න හරි නෙමෙයි, මෙතන තියෙන දුක නැති කරන්න. මනුෂ්‍යයාගේ හිතෙහි තියෙන සසරට තියෙන දුක නැති කරන්නයි උවමනා කරන්නේ. එතකොට දුකට හේතුවයි බුදු කෙනෙක් හොයන්නේ. දුකට හේතුවයි බුදු කෙනෙක් දුරු කරන්න අපිට දේශනා කරලා තියෙන්නේ. එනතුනේ සැබෑ නිවීම හොයන කෙනාගේ පරමාර්ථය ඕක. දුක දුකට හේතුව. දුක්ඛං දුක්ඛ සමුප්පාද. මේ දුක දුකට හේතුව. ඉතින් මේ විදර්ශනාව තමයි හැම මොහොතකම ඔබ ළඟ තියෙන්න ඕන. දුක දුකට හේතුව. ඔබ යම් දුකක් කියන අර භෞතික දුක් නැති වුණාම සමහරලාට දුකක් නැහැ කියන දැන් අපේ ඒක තමයි මේ ප්‍රශ්නේ ප්‍රඥාව තියෙනවනේ දුක දකින්න දැන් ඔය මම යාචක මිනිස්සුවෙම හම්බුණා මම අහනවා මේ වට ප්‍රශ්නයක් තියෙනවද දුකක් තියෙනවද ඒ මිනිස්සු කියනවා නැහැ කියලා එතකොට දුකක් නැතුවද ඒගොල්ලෝ කියන්නේ නැහැ දුක් තියෙන දුක අඳුනන්නේ දුක් තියෙන දුක් අඳුනන්නේ ද්වේෂය තියෙන ද්වේෂය අඳුනන්නේ රාගය තියෙන රාගය අඳුනන්නේ මෝහය තියෙන මෝහය අඳුනන්නේ එතකොට තමන්ගේ අඩුපාඩුකම් නොදන්නා තාක්කල් එයා පඬිතේ තමන්ගේ අඩුපාඩුකම් නොදන්නා තාක්කල් තමන් පඬිතේ තමන්ගේ අඩුපාඩුකම් දකින්නේ පඬිවරු පඬිතයෝ තමන්ගේ අඩුව දකින කෙනා තමයි පඬිතෙක් වෙන්නේ පඬිතෙක් වීමට සුදුසු කෙනෙක් වෙන්නේ දැන් ඔබේ අඩුපාඩු ටිකක් වань අපි අකමැතිම දේ කවුරු හරි අපිට අඩුපාඩු තියනවා කියලා කියනවටත් කැමති නෑ අපි අඩුපාඩුයි කියලා හිතන්න හිත හදාගන්න කැමතිත් නෑ මේක තමයි වැඩේ ඒක තමයි පටිසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ ලෝකයේ අකමැතිම පැත්ත බලන්න ඔබේ අඩුපාඩුකම් ටිකක් හඳුනගන්න. සාධාරණව විනිශ්චයක සහ විවේචනයක තමන් ඉන්න ඕන තමාගෙන. මම මෙන්න මේ වගේ චරිත මානසික ස්වභාවයන් තියෙන ලක්ෂණ තියෙන පුද්ගලෙක් කියලා. තමන්ගේ අඩුපාඩුකම් ටිකක් දැක්කනම් අපි ඊළඟට බලමු තමන්ගේ හොඳ අඩුපාඩුකම් නැති හොඳ ඒවා ටිකක් බලමු. දැන් බලන්න තමන්ගේ හොඳ හොඳ දේවල් ටිකක් බලන්න. මගේ හොඳ ගති ගුණ වෙන්න මේවා. පොතෙන් නෙමෙයි මේවා ඔක්කොම හිතෙන් මතු කරලා දෙන්නයි මේ හදන්නේ. පොතෙන් ඇහුව ඇතිද හිතෙන් බලපු මේවා දැන් මගේ හොඳ ඒවා බලන්න මම මෙහෙම හොඳයි මෙහෙම හොඳයි ඒක නම් ලිස්ට් එක වැඩි වෙන්න ඉඩයි කොහොමද තමන්ගේ හොඳ ගති ගුණ? තමන් ඇත්තෙම හොඳ වැඩි කෙනෙක්ද නරක වැඩි කෙනෙක්ද? ඒ තමයි ඔබේ පින්පව් දෙක, කුසල් අකුසල් දෙක. හොඳ ගොඩයි, නරක ගොඩයි. තමන් හොඳ කෙනෙක් කියලා නිර්ණයක ඉන්නෙත්, තමන් නරක කෙනෙක් කියලා නිර්ණයක ඉන්නෙත්, හොඳ කෙනෙක් කියලා නිර්ණයක ඉන්නෙත්, තීරණයක ඉන්නේ මම වෙමි කියන මාන්නය නිසාමයි. එහෙමද නැද්ද? මම කියන, මම වෙමි කියන මාන්නය නිසාම. ඊළඟට මේ මම කියන කෙනා හොඳයිද නරකයිද? මම හොඳයිද නරකයිද? මම හොඳයිද නරකයිද? දහසකුත් ගැටලු, දහසකුත් ප්‍රශ්න හටගන්නා හැටි බලන්න පින්නතුර මේ මම කියන තීරණය නිසා. මම කියන තීරණය ආවට පස්සේ තමයි ඔක්කොම ආගම් බඳින්නේ ඔය මම කියන සංකල්පේ තියෙන නිසා. මම කියන සංකල්පය තියෙන නිසා වයසට ගියාම උගුර ටිකක් වේලෙනවා. ඒගොල්ලෝ මේ වතුර බෝතලයක් ළඟ තියාගන්න ඕන. එතකොට අපි කැස්සක් තියෙනවා නම් ඒගොල්ලෝ පිටිපස්සට යන්න, අර පිටිපස්සට ගිහිල්ලා මේ වාඩි වෙන්න අම්මයි. ඔය අම්මා යන්න පිටිපස්සට. ගිහිල්ලා වාඩි වෙන්න පිටිපස්සේ. එතකොට ඒක කරදරය අඩුයි ඈ, මේ මයික් වලට එන එකත් අඩු වෙනවනේ. නැත්තම් කොච්චර හරි මේකේ රෙකෝඩින් එකක් අහදි කැස්ස ඇහින්න ඕගොල්ලන්ට. ඒක ප්‍රායෝගික සිද්ධි, ඒවා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. හොඳ වුණාම ආයෙන්නේ. ඒත් කයින්ද බා පිටිපස්සට ගිහිල්ලා හොඳේ. හොඳයි. නැත්තම් කියන්නේ බණ අහනකොට කොහමද මගේ කැස්ස ඔය ඇෙන්නේ කියලා කියන්න වෙන්නේ. ඒ නිසා අපි පහසුවත් ඇති කරන්න ඕන ශ්‍රවණය කරන අයට. මේ ලෝකයේ පින්නතුනේ බරපතලම කහටක් මලකඩයක් තියෙනවා නම් මේ මිනිස්සෙක් ළඟ තියෙන මේ කෙලෙස් විතර අමාරු ඉවත් කරන්න අමාරු මලකඩයක් ක්ලේශයක් කහටක් තවත් ලෝකේ නැහැ. ඒ තරම් අමාරු කහටක් ක්ලේශයක් දකින්නේ නැහැ. බුදු කෙනෙක් දකින්නෙත් නැහැ, මන් දකින්නෙත් නැහැ, පිරතුන්ට දකින්න නැතුව ඇති. මේ කෙලෙස් කහට කියන එක විතර බරපතල දෙයක්. ඒක ටිකක් වැඩිපුර අමාරු වෙන්නේ මේ ලෝකයේ මොකක් හරි හොඳක් ඇතේ කියලා හිතනකොට. ඒ කියන්නේ මේ ලෝකේ ජයග්‍රහණයක් ඇතේ කියලා හිතනකොට තමයි ඔය කහට ප්‍රශ්න ඔක්කොම එන්නේ. තේරෙනවද? කහට ප්‍රශ්න ඔක්කොම එන්නේ මොකක් හරි ජයග්‍රහණයක් ඇතේ කියලා හිතුණොත්. සමස්ත ලෝකය දුකයි කියලා තේරෙනකන් අපි ලෝකේම කියන්නේ අතපත ගාලා හොයනවා ජයග්‍රහණයක්, සතුටක්, විඳනයක්, පූර්ණත්වයක් හොයන. සමස්ත ලෝකේම දුකක් බව දැනගත්තට පස්සේ තමයි මේ ලෝකේ අත්හරින්න පුරුදු වෙන්නේ. බාහිර ලෝකයකුත් තියෙනවා, ආධ්‍යාත්මික ලෝකයකුත් තියෙනවා. ආධ්‍යාත්මික ලෝකය කියලා කියන්නේ බාහිරෙන් ගත්ත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ටිකට. කන්ද. එනිසා බාහිර ලෝකේ ආධ්‍යාත්මික ලෝකය කියලා දෙකක් කියලා කිව්වට බාහිර ලෝකයෙන් ගත්ත සාරයක් හැටියට ගත්ත රසවින්දනයක් තමයි මේ ආධ්‍යාත්මික ලෝකේ බවට පත් වෙන්නේ. මේ ඇස හරීම සංවර එකක්. ඇස සංවරයි. ඇසේ බාහිර ලෝකය ස්පර්ශ වෙච්ච ගමන් තමයි පස්සපච්චය වේදනා හටගන්නේ. කන කියන්නේ හරි අහිංසක එකක්. දැන් ඔය ඔබ ඔයගොල්ලෝ කන විතරක් තියාගන්නකෝ. සෝත විඥානයත් වෙන්න බෑ. විඥානය රෙකෝඩින් එක තියෙනවනේ. ඒ විඥානය සම්බන්ධ වෙනකොටත් අර ඇතුලේ මොලේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඇස පමණක් තියාගන්න, කන පමණක් තියාගන්න, නාසය පමණක් තියාගන්න, දිව පමණක් තියාගන්න, ශරීරය පමණක් තියාගන්න, මන පමණක් තියාගන්න, ඒවට ඇසුරු කරන ධර්ම නැතුව බලන්න මොන තරම් ප්‍රබාසරද කියලා. නිකන් වහපු හෝටලයක් වගේ. ක්ලෝස් ක්ලෝස් කරලා තියෙන හෝටලයක් වගේ. ක්ලෝස් කරපු බැංකුවක් වගේ. ක්ලෝස් කරපු සුපර් මාකට් එකක් වගේ. දැන් කඩේවල් වල කාලි ඉවර වෙච්ච ගමන් නේද අර ක්ලෝස් බෝඩ් එක දානවනේ. ඔයගොල්ලෝ මේ ඇහැ ඉස්සරහා දාන්න ක්ලෝස් බෝඩ් එක. කනට දාන්න. නායට දිව ශරීරය. මනටත් ක්ලෝස් බෝඩ් එක දාන්න. කට්ටි ඉදලා හිටලා තට්ටු කරනවා ඇවිල්ලා. ක්ලෝස් ක්ලෝස් ඉවරයි. දොර අරින ඕපන් කියලා කොහොමද කට්ටි එනවා, ඕ ගාලෙනවා, කඩාගෙන එනවා, කඩේනු කරනවා. එතකොට තමයි ලාභ අලාභ හොඳ නරක විවිධ මිනිස්සු ඉන්නේ. මුළු මහත් ලෝකෙම දුකයි කියලා දැනගත්තා නම් ක්ලෝස් බෝඩ් එකක් දා ගන්නවා. කඩේ වහනවා. නිවන අපිට හම්බ වෙන්නේ නැත්තේ මෙන්න මෙහෙම කෙටියෙන් ඔබට කිව්වොත් මේක තේරෙනවද කියලා බලන්න. නිවන අපට හම්බ වෙන්නේ නැත්තේ හොයන නිසා. තේරෙනනේ මේ වගේ වචන කියන මට පිස්සු. එහෙම නැත්තම් ඕගල්ලන්ට පිස්සු දෙන්නගෙන් කොටසකට පිස්සුවක් වක් හරි තියෙනවා. පුදුන් ලෝකයේ අතර පිස්සෙක් වෙන එක හොඳයි, ශ්‍රේෂ්ඨයි. මෝඩයන් අතර පණ්ඩිතයෙක් කියලා කියන්නේ සුපිරි මෝඩෙක්. මෝඩයන් අතර පිස්සෙක් කියන්නේ ඒ පිස්සු සමාජයෙන් ඉවත් වෙච්ච කෙනෙක්. තේරුණා නේද? බොන මිනිස්සු අතර නොබන මිනිහාව බොන මිනිස්සුන්ට පිස්සෙක් නෙවෙයිද? ඔබ මහ පිස්සෙන්නේ කෝ බංකෝ පිරිමියෙද්ද ඔබ කියලා අහනවා. එතකොට නොබන මිනිස්සු අතර බොන මිනිස්සේ එතකොටත් පිස්සෙක්. මොකද්ද මේ බේබත් දෙක් වෙලා ඉන්නේ කියලා කියනවා. ඒ වගේම තමයි මේ මෝඩයන් අතර පිස්සෙක් වෙන්නේ ශ්‍රේෂ්ඨේ. පුහුදුන් ලෝකයා අතර පිස්සෙක් වෙන්නේ මේ ලෝකෝත්තර ඥානය තියෙන කෙනෙක්. නිවන ඔබට ලැබෙන්නේ නැත්තේ හොයන නිසා. තේරුණාද? ඒකත් හොයනවා. බොහොම හොඳයි. ඒක තමයි හොයන්න තමයි දුන්නේ. නිවන ඔබට ලැබෙන්නේ නැත්තේ හොයන නිසා. තාටියක් ඔක හොයලා බලන්නකො. ඒ නිසාම තමයි නිවන දිශාවක පිහිටා නැහැ කියන වචනය දේශනා කරෙත් ඔබේ මේ සෙවීම තුල හොයන්න බෑ කියන පණිවිඩය දෙන්න. නිවන දිශාවක පිහිටා නැහැ කියන දේශනය කරලා තියෙන්නේ ඔබේ මේ සෙවීමේ නිෂ්ඵලතාවය. පැහැදිලි කරන්න. දැන් ඉතින් මොකද කරන්නේ? උත්සාහ නොකර ලෝකේ ලබන්න පුළුවන් දෙයක් තියෙනවද? උත්තරේ නැහැ. උත්තරේ නැහැ. මම ඒකට එකඟයි. හැබැයි ලෝකයේ උත්සාහයකින් තොරව ලබන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි නිවන. ඔව තේරෙනවද? විශේෂ වෙනවද ඔව? විශේෂ වෙන්නේ නැහැ. ඒ නිසා ඕගල්ලන්ට විශේෂ නොවන නිසා පෙර නොඇසූ දහමක් කියන්නේ ඒකට. ඔබට ඒක අදාහ ගන්නවත් බැ, ඒකට ලං වෙන්නවත් බැරි නිසා තමයි පුහුදුන්කම කියන්නේ ඒක, පුතජනකම කියන්නේ ඒකට, මෝඩකම කියන්නේ ඒකට. තේරෙන්නේ නැත්නම් හැකියාව තියෙන අය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැත්නම් මේක අතහැරලා තේරෙන බණක් අහගෙන ඉන්න ඕන. දෙකෙන් එකක් තවන්න තෝරගන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැත්නම් තේරෙන බණක් අහගෙන ඉන්න ඕන. තථාගත ධර්මයේ ගම්බීරය පින්නතුනේ ගම්බීරෝ අයං ධම්මෝ පඬිත වේදිනියෝ. මේක මහා ප්‍රඥයන්ට තියෙන දෙයක්, මේක මහා පඬිවරයන්ට ගෝචර වෙන දෙයක්, මේක ලේසි පාසු තියෙන පුළුවන්කම තියෙන අයට නෙමෙයි මේක කරන්න පුළුවන් කියලා පෙන්නවා. මේක එක පාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් හෙමින් 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 තමන්ගේ නුවණ දහමට යොමු කිරීම තුළ පෑදෙන දෙයක්, මතුවෙන දෙයක්. තේරුණාද? හෙමින් හෙමින් නොවන යදවීමෙන්, ගවේෂණය කිරීමෙන්, විපස්සනා කිරීමෙන් මතුවෙන දෙයක්. සමාධි භාවනාවක් තුළ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. මොකද හේතුව සිතන්න පුරුදු වෙන්නේ නැහැනේ. චින්තාමය ප්‍රඥාව වැඩෙන්නේ නැහැ සමාධි භාවනාවක් තුළ. දැන් වුණත් ඔබ සමාධි භාවනාවකට යොමු කරන්න පුළුවන්. යොමු කළාම ඔබ සමාධිය භුක්ති විඳිනවා. ප්‍රඥාව වැඩෙන්නේ විදර්ශනාවක් නැති නිසා. නමුත් විදර්ශනාව සමාධියක් වගේ සුවදායි එකක් නෙමෙයි, ටිකක් කටුක එකක්. කටුක මාර්ගය. නමුත් ඒ කටුක මාර්ගය තුළ ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයෝ, බල ධර්මයෝ වැඩෙනවා. ඒ වැඩීම තුළින් මේ ලෝකයේ තියෙන නිවැරදිම සත්‍ය අවබෝධ කරගන්නවා. නිවන නිරුත්සාහයේ තියෙන දෙයක් අවබෝධ කරගත්තොත් නිරුත්සාහයේ පවතින දෙයක්. මේ ලෝකේ හැම දෙයක්ම මේ මතක් කරන්න ශක්ති වැය වෙනවා. දැන් මිනිස්සෙකුට හිනා වෙන්න ශක්ති වැය වෙනවා. තරහ ගන්න ශක්ති වැය වෙනවා. බැනවදින්න ශක්ති වැය වෙනවා. හිතේ මොනම හරි ක්ලේශයක් පවත්වන්න ශක්ති වැය වෙනවා. හැබැයි නිවන පවත්වන්න ශක්ති වැය වෙන්නේ නැහැ. එනිසා ඒක චිත්ත විවේකයක්. විවේකය උපදවා වාසය කරනවා. බලන්න ඔබට විවේකය උපදවනවද කියලා හිතේ. ඔබ සිතෙහි විවේකය උපදවා වාසය කරනවද කියලා බලන්න. ලෝභ, ద్వේෂ, මෝහ මුල් වෙච්ච අනේකවිධ කෙලෙස් ඔබේ හිතේ පවතින ඕනම සිතවිල්ලක අරගෙන පරීක්ෂා කරලා බලන්න. ලෝභ මූල, ద్వේෂ මූල, මෝහ මූල තියෙනවා. අපි කෙටියෙන් පාවිච්චි කරන ලෝභ, ద్వේෂ, මෝහ කියලා. ඒකෙන් සම්මිශ්‍රණය වෙමින් හටගන්නා වූ දෙයක් ඕනම සිතවිල්ලක් කරා සිතක් කරන විවෘත කළ බලන්න ඒක ඇත්තට මොකද්ද තියෙන්නේ කියලා. මාන්නේ අරගෙන බලන්න, උද්දච්චකම අරගෙන බලන්න, විචිකිච්ඡාව අරගෙන බලන්න, ඉරිසියාව, ක්‍රෝධය, ඔය ඕන ඔය කියන එක එක දේවල් තියෙනවා. ගණන් වශයෙන් 1500ක් කියලා තියෙනවා. ඉතින් 1500 නෙමෙයි, තව තවත් ඒවා මනුස්සයන්ගේ හිතේ කෙලෙස් ලක්ෂ ගණන් එනවා. ඒ ඕනම එකක් අර ලෝභ ද්වේෂ මෝහ කියන මූලය සමග එන්නේ. විවේකයේ උපදවා වාසය කරන්න.
මේ ලෝකයේ මිනිස්සෙක් නිවන සොයා ගනීද?
නැත.
මිනිස්සෙක් විසින් මේ ලෝකේ නිවන සොයා ගන්නේ නැහැ.
ඒකට හේතුව තමයි මිනිස්සෙකු කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රයන් සදහායතන වලට. ඒ ටික තියෙන කෙනාට මිනිස්සයා කියලා කියන්නේ. ඒකෝර මිනිස්සෙක් නිවන හොයාගන්නේ නැහැ.
මිනිස්සෙකුට නිවන ගෝචර නැහැ.
ඒ කියන්නේ ඉන්ද්‍රිය විෂය නැහැ. ඒ කියන්නේ මිනිස්සෙකුට නිවන් දකින්න බෑ.
තේරුණාද? ඔබ මිනිස්සෙක්ව ඉන්නකම් ඔබට නිවන් දකින්න බෑ.
ඔබ පිරිමියෙක්ව ඉන්නකම් ඔබ ගැහැණියෙක්ව ඉන්නකම් නිවන් දකින්න බෑ. ඒ කවුරු හරි මේවට කියන පිස්සු කතා කියලා කියනවා නම් ඒක බොරුද? ඒක තමයි ඇත්ත. ඔහුට සාපේක්ෂිතව ඔහුගේ ඉන්ද්‍රිය ගෝචරත්වයට අනුව මේක පිස්සුවක්. ඒ කියන්නේ ලෝකෙ නැති එකක්. ලෝකෙ මිනිස්සයෙකුට හිතන්න බැරි දෙයක්. ඔක මිනිස්සෙකුට කවදාවත් කරන්න බැරි දෙයක්. ඉතින් ගොඩක් දෙනෙක් ඇවිල්ලා අහනවා සමහරලාට හාමුදුරුවරුත් අහලා තියෙන ඉතින් ඕක අවබෝධ කරන්න පුළුවන්ද මිනිස්සෙකුට? බැහැ. මිනිස්සෙකුට බැහැ. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේගෙන් ඔබ මිනිස්සෙක්ද කියලා ඇහුවාම උන්වහන්සේ දේශනා කරාද නැද්ද මම මිනිස්සෙක් නොවේ කියලා. දේශනා කරේ අන්න ඒක නිසා. ඔබ දෙවියෙක්ද කියලා ඇහුවාම මම දෙවියෙක් නෙමෙයි කිව්වා. යක්ෂයෙක්ද නැහැ, ගාන්ධර්වයෙක්ද නැහැ කිව්වා. අන්න ඒක නිසා. සම්මා සම්බුද්ධ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද අර කලින් කිව්වනේ මිනිස්සෙක් නෙමෙයි කියලා. දැන් ඕවා මම ගෙනල්ලා ওই විදියට මතක් කරලා දෙන්නේ යම්කිසි අපේ අය පොඩ්ඩක් යම් යම් දේවල් ඉතින් පිළිගන්නේ පොඩි තහවුරු කිරීමක් ඕක තියෙන්න එපා. නැත්තම් ඉතින් ආනන්ද හැඳුරු කිව්වයි කියලා කිව්වම බාර ගන්න නැහැනේ. ඒකට තමයි ඔය යම් යම් සාසනික සිද්ධාන්ත ගෙනල්ලා පෙන්නන්නේ ඒකට. අපේ අයගේ සාසනික සිද්ධාන්තයක් ඇති කළා පෙන්නුවොත් එහෙම ඉතින් හරි වැරදි කරන්නත් පුළුවන් වැරදි හරි කරන්නත් පුළුවන්. මොකද හේතුව අපි මේ පදපරමයිනේ. ඒ කියන්නේ පොතට අනුව බාරගන්නේ. තේරුණා නේද? අර තේ මණ්ඩියක් කරපු හාමුදුරුවන්ටත් ඔය සිද්ධාන්තයක් පෙන්නුවාම දායකයා සද්ද නැතුව ගියාලු. නේද? අර තේ පාත්තියක් වගා කරන හාමුදුරු කෙනෙක් හිටියලු ඉතින්. මනුස්සෙක් කියලා ඇහුවලු ඔක විනයට ධර්මයට විරුද්ධයි නේද හාමුදුරු තේ වගා කරන එක? නිකන් පන්සල් වත්ත තියෙන ඉතින් තේ ටික වගා කරා මොකද වෙන්නේ? බොන්නවත් කරාගන්න. ඇයි උන්නහේ කියලා තියෙන්නේ තේපත්ති පත්තා අමතං විගහිය. තේ පාත්තියක් කළාට කමන්නේ අමතර වේදමට. ලද්දා මුදා ඔව් නිබති මුඤ්ඤමා කන්න හම්බවේද නැද්ද කියලා කියන්න බෑ. දානෙ හම්බවේද නැද්ද කියලා කියන්න. සාමතර වේදමට තේ පාත්‍යයක් දෙක කමක් නැහැ. ඉතින් එහෙම දෙයක් කිව්වොත් එහෙම අපි මේ සුපාලි දන්නෙත් නැහැ. නිරුත්ති දන්නෙත් නැහැ. අටුව ටික දන්නෙත් නැහැ. ඉතින් බාර ගන්න සිද්ධ වෙනවා. ඒක ඒ සිද්ධිය වෙනවා ඔය පදපරමයන්ට. ඈ පදපරමයන්ට ඕක සිද්ධිය වෙනවා. අපිත් මේ සත්‍ය ප්‍රකාශ කරන්නේ නැතුව අපි මේ සමාජය ආකර්ෂණීය වැඩක් කළොත් එහෙම සමාජ ආකර්ෂණීය තියෙන පැත්තක වැඩක් කළොත් එහෙම විශාල ජනකායකුත් විශාල දේකුත් කරන්න පුළුවන්. ආර්ථිකය වශයෙන් මේ විහාරස්ථාන වශයෙන් ආරණ්‍ය වශයෙන් මොන මොනවා හරි සාකා වශයෙන් ගොඩනඟල විශාල දෙයක් කරන්න පුළුවන්. ඒවා කරන්න පුළුවන් සම්පත් තියෙනකොටනේ. එහෙම දෙයක් කරන්න පුළුවන් මේ මේ සමාජීය ආකර්ෂණීය දෙයක් කරනවා නම්. මේක සමාජීය ආකර්ෂණ දෙයක්වත් මේ මේ මිනිසුන් කැඳවා ගැනීමට කරන දෙයක්වත් නෙමෙයි. අහිංසකව ජීවිතේ නිවීම හොයන මිනිස්සු දෙසා ටික දෙනා ඉන්නේ. ලක්ෂයකට එක්කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ මිනිස්සු දෙසා තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේ නිවන් මඟ ශ්‍රවණය කරන්න සවන් යොමු වෙන්නේ ඉතාම සුළු පිරිසකට. ඒ පිරිසෙන් නිවන් මඟ ගමන් කරන්නේ තවත් සුළු පිරිසක්. ඒ ගමන් කරලා අධිගමයකට පත් වෙන්න පිණුතුනි තවත් පිරිසක්. ඒ අධිගමයට පත් වෙලා පිණුතුනි ඒ අධිගමේ වැඩි දියුණු කරගන්නේ තවත් පිරිසක්. ඒ අධිගමේ වැඩි දියුණු කරගෙන ලෝකානුකම්පාවෙන් ධර්ම දේශනා පවත්වනවා නම් තවත් අති දුර්ලභ කෙනෙක්. අන්න ඒත්තන්ට තමයි කරුණු හතරක්ම ඉෂ්ට කරන පිරිසක් හැටියට ඒගොල්ලෝ බොහෝම ශ්‍රේෂ්ඨ උදවිය පිරිසක් හැටියට අගේ කරන්න පුළුවන්. තමන්ගේ ආත්ම විමුක්තියට පමණක් ධර්මය එකතු කරගන්න පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තමාගේ ආත්ම විමුක්තිය පමණක් නෙමෙයි ලෝකයාගේ යහපත පිරිසුණු තම සාසනා කරන පිරිසක් ඉන්නවා. අපි සංවාදයක් කරමු, තර්කයක් කරමු. ඔයාත්තු කියන්න නිවන් දකින්න වීරිය ඕන. උතර සතර සම්‍යප්ප්‍රදානය කියලා එකක් තියෙන්නේ ඇයි? එතකොට සම්මා වායාම කියලා එකක් තියෙන්නේ ඇයි? ආදි වශයෙන් මේ ඒවයින් අරගෙන කියන්න පුළුවන් නෑ වීරිය ඕන. ඒ වගේම බෝධිසත්වයාණන් වහන්සේ බෝවැඳ මුල අප්‍රතිහත ධෛර්යයකින් වීරිය කළා මේ ධර්මය අවබෝධ කරගන්න වීරිය ඕන. ඒ ඔක්කොම වැරදිච්ච තැන්. හරි ගියේ වෙනම විදියක. දැන් ගුවන් යානයක් හොයාගන්න ගුවන් යාන ගණනාවක් හදලා තියෙන වැරදිච්ච ක්‍රම වේද ටික තියෙනවා. දැන් අපි වැරදිච්ච පොත් ටිකද කියවන්නේ හරි පොතද? හරි පොත කියන්නේ බල්බ් එක හොයාගන්න වැරදිච්ච ක්‍රම ගොඩාක් තියෙනවා. අපි වැරදිච්ච ක්‍රමේ නෙමෙයි හොයන්නේ හරි ටික. එතකොට බෝධිසත්වයාණන් වහන්සේට වැරදිච්ච ටික නෙමෙයි අපි හොයන්න ඕනේ. පස්වග මහණුන් එක්ක මේ මේ කාලේ සාස්ත්‍රවරුත් එක්ක කරපු මෙහෙසක වැරදිච්ච කොටසක් තියෙනවා. ඒ කොටස වැඩන්නේ අපිට. නිවන් දකින්න වීරිය ඕනත් නැහැ, ශ්‍රද්ධාව ඕනත් නැහැ, නිවන් දකින්න ප්‍රඥාව ඕනත් නැහැ. නිවන් දකින්න සතිය සිහිය ඕනත් නැහැ. දැන් කාලවරෙන් කොද මෙච්චර දවසක් කිව්වා හාමුදුරුවෝ ඕන කියලා. දැන් අද කියනවා එපයි කියලා. හැමදාම කියන ඉවරුනාම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාන ගේවා වහවහ අවබෝධ වේවා කියලා කියන මේ අද කියන ඕනේ නැහැ කියලා. ශෝක් බණ නේද? ඒකනේ විකෘති කියලා කියන්නේ. ශ්‍රද්ධාව ඕනත් නැහැ නිවන් දකින්න, ප්‍රඥාව ඕනත් නැහැ නිවන් දකින්න, වීරිය ඕනත් නැහැ, සතිය ඕනත් නැහැ, සමාධිය ඕනත් නැහැ. ඔබ තේරණයි ඉන්නවද? ඔය ශ්‍රද්ධාවේ කියලා හිතාගෙන ඉන්නේ බුදු කෙනෙක් කියන ශ්‍රද්ධාව නෙවෙයි, පුතජන මනසට හිතෙන හැඟීමක්. තේරෙනවද? ප්‍රඥාවේ කියලා ඔය හිතාගෙන ඉන්නේ බුදුන් නැයි, බුදුවරු කියන ප්‍රඥාව නෙවෙයි, මේ ගොම් ඥානයකට. තේරෙනවද? තේරෙනවද? ඔය වීරිය කියලා හිතාගෙන ඉන්නේ මේ බුදුවරු කරන ගැන කතා කරන වීරියක් නෙමෙයි, තමට මේ හිත තියෙන කෙලෙස් හිතේ තියෙන උනන්දුව ඕනකමක්. තේරෙනවද? එහෙම වීරියක් තියෙන රාසත්ත බවක්. ඈ අරේ නිවන් දැක්ක මාන් නිවන් දකින්න ඕන. මෙහෙම එකක් තියෙනවා කියලා ඒක නිසා දකින්න ඕන. එහෙම නැත්තම් වෙන මොකක් හරි අපේක්ෂාවකින් නැත්තම් අපාබයට දුවන දිවිල්ලක් තියෙන්නේ. එහෙම වීරියක් තියෙන ඔය බුදුවරු කතා කරන වීරිය නෙමෙයි. ආ සිහියයි කියලා තියෙන්නෙත් එහෙම එකක්. ආ බුදුවරු කතා කරන සිහියක් නෙමෙයි මේ අමු බුදුන් පූජ්‍යලයාගේ මම රැක ගන්න තියෙන සිහිය. මම නැති කර ගන්න තියෙන සිහිය නෙමෙයි මම රැක ගන්න තියෙන සිහිය. ඒ නිසා මේ පුහුදුන් හිත ඇතුලේ තියෙන ශ්‍රද්ධාව වුණත් නැහැ, ප්‍රඥාව වුණත් නැහැ, සතිය වුණත් නැහැ, සමාධිය වුණත් නැහැ කියලා කියන්නේ ඒකයි මම. දැන් ඔච්චර බර කරේ නැහැනේ මෙච්චර දවස් නේද? අද ටිකක් බර වැඩි. එහෙම බර කරන්නේ නැතුව මේ පොඩි ළමයින්ට වගේ මේක කියලා දෙන්නේ මේක අතිශයින් පඬිතයන්ට තියෙන දහමක්. දුටු දේ දුටු පමණයි කියලා කියනකොට නිවන් දකින විනිවිද යන වෙඩි උණ්ඩ වගේ, ඊතල වගේ, හීගහ වගේ යන මහා තියුණු ඥානයෙන් දෙන පුජ්‍යලයන්ට ලෝකේ නිර්මාණය වෙච්ච දර්ශනයක් මේක. මේක මේ අමු කාමභෝගී මිනිස්සුන්ට මේක දකින්න පුළුවන්ද කියලා මේ මිනිස්සු තුළම තර්කයක් ඇති වෙන එක සාධාරණ ඇත්තෙම බෑ. අතිශයින්ම ආත්ම පරිත්‍යාගයකින් බලලා දියුණු කළා, ඒ වගේම සසර පාරමී බල ශක්තිය නැති වෙලා නුවණ දියුණු කර ගැනීමේ, ප්‍රඥාව දියුණු කර ගැනීමේ පාරමී බල දියුණු වෙලා පැමිණිච්ච පිරිසකට පමණක් ගෝචර වන දෙයක්. ඉතින් මේක ගෝචර නෑ කියලා පැත්තකට දාන්න එපා. මේක ගෝචර කරගන්න නිරතුරුවම කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය, යෝනසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති වැඩිමෙන් මෙතෙන්ට එන්න පුළුවන්. එතෙන්ට ආවට පස්සේ කල්යාණ මිත්‍රයෙකුත් නැහැ. සද්ධර්ම ශ්‍රවණයෙකුත් නැහැ. වචන නීතියෙන් සද්ධර්ම ශ්‍රවණයෙකුත් නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක්ුත් නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා ධර්මයට ගලපන්න දෙයක්ුත් නැහැ. වැඩේ ඉවරයි. අන්න සියලු කටයුතු අවසන් කළ. භ්‍රමචර්යාව අවසන් කළ. වාසය කරනවා කියලා කියන්නේ අන්න එතෙන්ට ආවහම. එන්ඩ් එකටම ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. ක්ලෝස්. අපි කන්ද උඩට නැග්ගාම හැරමිටිය විසි කරනවනේ. ආ බහින් නැත්තම්. අන්න එකට කියනවා ඔරුවත් අතහැර යනවා කියලා. තව මේ ඉන්ද්‍රියන් උවමනා වෙන්නේ නැහැ නිවන් දකින්න. ඇස උවමනා නැහැ නිවන් දකින්න. කන උවමනා නැහැ නිවන් දකින්න. අවශ්‍ය කරන්නේ නැහැ. නාසය උවමනා නැහැ නිවන් දකින්න. දිව උවමනා නැහැ නිවන් දකින්න. ශරීරයේ උවමනත් නැහැ නිවන් දකින්න. මනස උවමනත් නැහැ නිවන් දකින්න. පිළිගන්නවද නැද්ද? බොරුවට නිකන් අමූලික සද්ධාවෙන් කියන්න එපාම පිළිගන්නවා කියලා. ප්‍රත්‍යක්ෂව ඔබ පිළිගන්නවද නැද්ද? ඇස වූමනා නැත්තේ පින්වත්නේ රූපයක් නොවන නිසා. නිවන රූපයක් නම් පමණයි නැහැ වූමනා කරන්නේ. දැන් පිළිගන්න හැමදුරංගෙල් මේ විකෘති ධම ඔබ වහා තේරුම් ගන්න. හරිද? ඇස වූමනා නොවන්නේ නිවන රූපයක් නොවන නිසා. කන වූමනා නොවන්නේ නිවන යනු ශබ්දයක් නොවන නිසා. නාසය වූමනා නොකරන්නේ නිවන යම්කිසි ගන්ධ සුවඳ වශයෙන් එන ගන්ධයක් නොවන නිසා. දිව වූමනා නොකර කරන්නේ රසයක් නොවන නිසා. ගත වූමනා කරන්නේ නැත්තේ ස්පර්ශ කළ හැකි දෙයක් නොවන නිසා. මනෝ නූමනා කරන්නේ ඒක මනෝභාවයක්. එහෙම නැත්තම් මවල හදාගන්න පුළුවන් දෙයක් නොවන නිසා. බණ ඉවරයි. ආයි බණක් කියන්න නෑ, ඉවරයි. දේශනයක් කරන්න නෑ, ආයි ඉවරයි, ඔතනින් ඉවරයි.
දහම් අවබෝධ කරගත්තොත් අපි හැම දෙනාට පුළුවන්කම තියෙන චේතනාවකින් තොරෝ වාසය කරන්න. ඉතින් චේතනාවකින් තොරෝ වාසය කරන කෙනාට සිතුවිල්ලක් එන්න පුළුවන්. ඒ සිතුවිල්ලක් එන්නේ අපේ දිනදා කරන අපි සජීවී ශරීරයක් තියෙන මිනිස්සෙක් නිසා. මේ කාය විඥාණයට අදාළ කොටසක් තමයි මේ සිතුවිලි තියෙන්නේ. එතකොට සිත් නෑ. සිත් කියන්නේ අර මනෝ සහතුවේ චේතනා. චේතනා පහළ වෙන්නේ අස්මිමානය මුල් කරගෙන. එතකොට අස්මිමානය මුල් කරගත්ත චේතනාවක් පහළ නොවන නිසා සිතිවිල්ලක් තියෙනවා. ඒ සිතිවිල්ල තුළ ක්‍රියාවලයක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුළ ලෝභ ද්වේෂ මෝහ අස්මිමානය නැති නිසා ඒවා බොහොම ක්‍රියා සිත් ගන්නට පත් වෙනවා. ඒව ප්‍රශ්නයක් නෙමෙයි. ඒ සිතුවිලි ඉතින් ඇති වෙනව පැවතෙනව නැති වෙනව, ඇති වෙනව පැවතෙනව නැති වෙනව, ඒක නැති වෙනව. ඇහැට රූප පේනව, ගැටෙනව, ඒවලම නැති වෙනව. කනට ශබ්ද ඇහෙනව, ඇහිලා නැති වෙනව. නාසයට ගඳ සුවඳ දැනෙනව නැති වෙනව ඒවලම. දිවට රස දැනෙනව, ඒක නැති වෙනව. උපාදාන පවතින්නේ නැහැ. ශරීරයේ ස්පර්ශ වෙනව දැනෙනව, එතන මේක නැති වෙනව. සිතට සිතුවිලි, සිතට නෙමෙයි සිතුවිලි පහළ වෙනව. එතන මේක නැති වෙනවා. සිත නැහැ. සිත ඒක උපාදානය කර ගැනීම, රඳව ගැනීම නැහැ. ඒ ලෙවලෙම පමණයි. රෙකෝඩින් එක තමයි අර අස්විමානයේ ස්වභාවය. රෙකෝඩින් එක නැත්තම් ඔව් ඒක ඒවල ඒවල ගැටෙනව පමණයි. දැන් මේ කැමරාවක වුණත් ඒක රෙකෝඩින් එකක් තැම්පත් වීමක් නැත්තම් ඒවල මේක පේනව විතරයි. තැම්පත් වීමක් නැහැ. අපි ඒක රෙකෝඩින් එකක් ඔන් කළාට පස්සේ තමයි මෙමරි එකක් ඇතුව ඒකට මේ දත්ත තැම්පත් වෙන්නේ. ඒ වගේ තමයි මනසේ අසීමානේ කියන මේ ස්වභාවයට තමයි තම්පත් වෙන්නේ. මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා අත් නොහරින විදියට නොයෙකුත් දේවල් මනසින් අල්ල ගන්නවා. අල්ලගත්තු දේවල් වලම ඉතින් විඳවනවා. කාලයක් ගියාට පස්සේ තමයි ඒවයි තේරෙන්නේ මොනවද ජීවිතේ කියලා.
අර නීතිඥෙක් වශයෙන් ජීවත් වෙලා මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් හිටියා වයසක. ඉතින් මම උන්වහන්සේගෙන් ඇහුවා, ඔබ වහන්සේට ඉතින් ජීවිතේ යම් කිසි ඉහළ තත්වයක ජීවත් වෙච්ච කෙනෙක් නේ, ඉතින් මේ කොහොමද ජීවිතය ගැන හිතෙන්නේ කියලා. උන්වහන්සේ තමයි කිව්වේ හීනෙන් ගෑ සබන් වගේ කියලා. හීනෙන් සබන් ගහලා නැවහම ඒක පිරිසුදු වීමක් වෙන්නේ නැහැ නේ. දෙයක් වෙලා නැහැ. නිකන් හීනෙන් සබන් ගාලා නාලා එච්චරයි කිව්වා. දරුවෝ හැදුවා, නිලතල ගත්තා, ලොකු සම්භාෂණ වලට ගියා, සම්මාන ගෞරව ලැබුවා. මොනවද දැන් අද කුටියකට වෙලා ඔයේ ඉන්නවා. හාමුදුරන්ට ෆෑන් එකක් නැහැ කාමරේ. ඉතින් මං අහුව දැන් ස්වාමිනාද මේ කාට රස්නේනේ ෆෑන් එකක් හම්බුනේ නැද්ද? නෑනේ ආයුෂ්මතුනි, මට ජීවිතේට ෆෑන් එකක් හම්බෙලා නැහැ කිව්වා. මං අනේ එවලෙම දුවල ගිහින් ඉවරලා අර හාමුදුරන්ට ෆෑන් එකක් ගෙනල්ලා දුන්නා. එවලේ ගියා. ඉතින් පින්දෙලි ඒක හිටියා. ඉතින් අර දරුවෝ හිටියත් කලින් ලෝයකාරය වුණත් ඉතින් දේපල ටික හිමින්දරේ කඩා වඩා ගන්නව, අතරපත් දෙනා බෙදා ගන්නව, තාත්තා මහාන වුණා තල්ලු ගලා. ඊට පස්සේ නෝන මහත්තයත් ඉඳලා හිටලා එනවා. එයා බල්ල යනවා, අර වෙන මොකක්වත් කරන්නේ නැහැ. ඉතින් දරුවෝ ගෑනු අය හිතනවා මේ මිනිහා මූ පලි, මේ ගොනා අපිට සලකන්න ඕන, අපිට ඔක්කොම ටික දෙන්න ඕන කියලා හිතනවා. එයාට දෙයක් දෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඉතින් අර ගොල්ලොත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ හාමුදුරුවන්ටම මේ රෝහලේදී අඳන කඩේ උස්සගෙන වගේ පාත් වුණා වැසිකිළියේ. නමුත් හරියට ඉස්සිලා නැහැ. වාගේ රැඳිලා. ඉතින් බලනකොට තමන්ගේ ඇඳුමෙම අර ඔක්කොම මල අපද්‍රව්‍ය ටික රැඳිලා. මෙන්න නැකිටලා එනකොට තොස් තොක් ගාලා මග දිගට වැටෙනවා. තමන්ගේ නෝන හිටියා, තමන්ගේ පුත්තු හිටියා, දූල හිටියා, බෑනල හිටියා, දිව්වා රෝහලේ අර මේක දිගේ දිව්වා ගඳ උහුල ගන්න බැරුව. කවුද ඒක සුද්ධ කරේ? ඒක සුද්ධ කරේ අපි. උන් දිව්වා මොකද? පොඩි පහේ ගඳක් නෙමෙයි, වයසක උන්දලා ගැහුවාම බෙටි ගඳ. ශාස්ත්‍රජන් එහෙම ගහලා බේත් ගහලා දැම්මාම එවලේ කලාන්තේ වැඩිලා හැදිලා වැටෙනවා ගන්ධස්කාරට. මං ඒව මටත් දුවන්න තිබ්බා. මගේ එක්කනේ නෙමෙයි මේ, ඔයගොල්ලෝගේ තාත්තනේ, ඔයගොල්ලෝ කරගන්නවා කියලා. නෑ මං ඒ වෙලාවේ ඇත්තටම ඒක උල ගන්න බැරි දෙයක් තමයි. අර මේ කට්ටියවත් ස්පිරිතාල සෝදනායවත් එන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ කරානම් උපස්ථායකයෙක් නේ ඒක බලාගන්න කියලා. ඒ වෙලාවේ ඒ දෙයට මම මුහුණ දීලා ඒක කරේ ජීවිත අවබෝධය තෝ ඇති කරගන්නවා මේව කරපිය කියලා. ඒතකොට මට අවබෝධයක් තිබුණේ නැහැ. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මේ වගේ ජීවිතේ හරි ගඳපැත්තක් තියෙනවා. මේක තේරුම් ගන්න මේක කරපන් කියලා මම අණ කළා. කොහමද අර පොඩි ඩස්ට් ස්ටෑන්ඩ් එකට අරව එහෙම දානකොට එකතු කළා. ඈ දාරගෙනලා ඒක කොමඩ් එකට දාලා මේක කළා, දිගට වතුර දාලා ප්‍රෙස් කළා. ඊට පස්සේ ඒ හාමුදුරුව අරගෙන ගිහිල්ලා අඳන කලවලා ආයි නාවලා සෝදලා ගෙනල්ලා තියෙනකොට කොහොමද? ඒව තමයි අපේ ජීවිතේ ශක්තිමත් කරේ. ඒ නිසා තමයි අත්දැකීම් තුලින් මෙතන ඉන්නේ. මේ සුරංගනා ලෝකවලින් රෝසමල් යහන් වලින් ඇවිල්ලා නෙමෙයි. දැන් පිටින් බැලුවහම තේරෙන්නේ එකපාරට අර එහෙම අපේ ජීවිතේ එහෙම මුහුණ දීපු අත්දැකීමක් තියෙනවයි කියලා පේන්නේ නැහැ. නිකන් හිතෙන්නේ මේ ස්වාමීන් වහන්සේ නිකන් ධනයට ලෝභ, එහෙම නැත්නම් ලොකු යාන වාහන වලට ලෝභ, ලොකු පන්සල් වලට ලෝභ, ඈ ධන ධාන්‍ය වලට ලෝභ කෙනෙක් කියලා එකපාරට පිටින් බැලුවහම පේනවා. අද බලද මනස වෙන පන්සල් වලට තියෙන තරම් මෙහෙ නැහැ නේද? ඔච්චර දේවල් තියෙනවද වෙන පන්සල් වලට? නමුත් අර මේ පොඩි දෙයට වුණා සමහරලාට එහෙම හිතන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ එහෙම පසුබිමක් තියෙනවා. ඒ පසුබිම් වලින් ශක්තිමත් වෙච්ච සිත්වලට එහෙම මේ ලෝකේ වටිනාකමක් නැහැ කියන එක. අර පරිස්සම තියෙනවා. දැන් අපි ওই බිත්තිවත් ඔය හූරන්න දෙන්නේ නැහැ. ওই බිත්ති වලට පුටු තියලා හේතු වෙලා ඕක කඩන්න දෙන්නේ නැහැ. ඒක තමයි මිනිස්සෙගේ ඒ පැවැත්මක තියෙන ආචාර ධර්ම සහ ඒ දේවල් නැත්තම් එක නෙගටිව් තින්කින් එකක් හැටියට ගත්තනම් එහෙම අපි මේ වතුපත් උගා ගන්නෑ මකුළු දැල් ටික කඩා ගන්නෑ නේද? පිරිසුදු කමක් නැති වෙනවනේ. ටිකක් වෙන්නේ නැහැ. ඉතින් ටිකක් හරි ඉතින් ඒ තියාගන්නේ අංගිසි මේව පවත්වා ගැනීම සඳහා ඒ බාහිර අර පරිස්සම කියන එක තියෙනවා. ලෝභකමයි අර පරිස්සමයි කියන්නේ දෙකක්. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ විශාල වශයෙන් අර අන්තපුර කාන්තාවන්ට හම්බ වෙච්ච සලුපිලි කොහොම ආනන්ද හාමුදුරන්ට පූජා කරන්න තීරණය කළා. කුසල් රජුරුවන්ට මේ තද වෙලා ගිහිල්ලා හෝ ඔච්චර මොකටද සලු අන්තපුරේ ඉන්න ඔක්කොගේම සලු ගන්න මොකටද කියලා ඇහුවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව කිව්වා මේක සිවුරු මහන. දැන් ඔය ටික ඔච්චර ඉතින් ඔව් ඉතින් නැති නැති භික්ෂුන් වහන්සේලාට සිවුරු මහලා දෙනවා. හරි. ඊට පස්සේ ඒක ඉවරුනහම ඒක පාපිස්සට ගන්නවා. ඇඳට දාන්න ගන්නවා. ඊට පස්සේ පාපිස්සට ගන්නවා. පාපිස්සටත් අරගෙන නෑ ඊට පස්සේ හැලිවලන් ඒව මේ වල්ලන්නක් ගන්නවා පාපිස්සට ගන්නවා. ඊට පස්සේ අවසානයේ ඉතුරු වෙන ඒවා මේ බිත්ති වලට මැටි ගහනකොට මැටි වලට කවලම් කළා අර බිත්ති ශක්තිමත් වෙන ඒ බිත්ති වලට ගහනවා කිව්වා. ඒකෝට මේ එකක්වත් මේ හානි වෙන්නේ නැති වෙන විදියට මොනවා හරි ප්‍රයෝජනයක් ගන්නවා කියලා කිව්වා. එතකොට ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. දැන් බුදුහාමුදුරු දිහත් ඉතින් සමහර උදවිය එක එක කෝණවලින් බැලුවා. නමුත් ඒවට ආසත්ත නැති මිනිස්සුන් ඒක දිහා අගයක් බලන්නේ නැහැ. ඒක දිහා ලෝභයෙන් ද්වේෂයෙන් බලන්නෙම තෘෂ්ණා සහිත මිනිස්සු. ආසත්ත මනුස්සය බලන්නේ ඒක දිහා. ඒ කියන්නේ දැඩි ලෝභ තියෙන මිනිස්සුම තමයි ඒක දිහා බලන්නේ. හොඳ මිනිස්සු නෙමෙයි. තේරෙනවා නේද? හොඳ මිනිස්සෙක් බලන්නේ කවදාවත් දෙයක් දෙහා ඉරිසියාවෙන්. හොඳ මිනිස්සෙක් බලන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිසි කෙනෙක් දෙහා. හොඳ මිනිස්සෙක් බලන්නේ හාමුදුරු කවරුන් දිහා වැරදි දෘෂ්ටියෙන්. තේරෙනා නේද? හොඳ මිනිස්සෙක් බලන්නේ කවදාවත් නරක මිනිස්සෙක්ම තමයි බලන්නේ. නරක ගතිගුණ තියෙන කෙනෙක්ම තමයි එහෙම බලන්නේ. මොකද නරක ගතිගුණ තියෙද්දි නරක පේනව ඇරෙන්නේ වෙන පේන්න දෙයක් නැහැ. ඒකයි ස්වභාවය. එහෙමනම් අපි පොදුවේ තේරුම් කරගන්න ඕන. දැන් අපි බොහෝ වෙලාවට දේශපාලකයන්ට බැන බැන ඉන්නවා ගොඩාක් පිරිස. මොකද දේශපාලනයට බැන බැන ඉන්නේ ද්වේෂයෙන්මයි. ද්වේෂයෙන්ම බැන බැන ඉන්න. මොකද ද්වේෂය භක්ෂණය කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි දේශපාලනයට, පරිපාලනයට, හාමුදුරුවරුන්ට කාට කාට හරි දොස් කියන එක. එතකොට මේ වචන ඇතුළේ ඔවුන් භක්ෂණය කරන්නේ මොකක්ද? ද්වේෂය. ඊළඟට එහෙමත් නැත්නම් රසබර ආහාර, කතා බහ, ඒව මේව කතා කරන්න පුළුවන් ලස්සන දේවල් ගැන. ඒ වගේ ගීතවල තනිකර කරන්නේ කාන්තාව වර්ණනා කරනවා. එහෙම නැත්නම් මොන මොන හරි වර්ණනා කරනවා. එතකොට ඒ ගීතයට කැමති ඇයි? ඒ ගීතය ඇතුලේ තියෙන්නේ කාමය, ලෝභය නිසා ඒ ගීතය තුළ ඔවුන් ඒක භක්ෂණය කරනවා. ආහාර වශයෙන් අනුභව කරනවා මනස ඒ ලෝභය. මේ ධර්මයේදී තමයි මේ හැම දෙයක්ම විනිශ්චයට අරගෙන මේ හැම දෙයක්ම ස්වභාවයක් මතු කළා අරගෙන අපේ මනසට වෙන්නේ මොකක්ද, වෙලා තියෙන්නේ මොකක්ද, වෙන්න යන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවධියක් ඇති කළා. මේ මනසේ යම් විද්‍යා උදපාදේ විද්‍යා උපදවල දෙනවා. ඒකට මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වෙනවා විද්‍යා උපදවන්නට. ධර්ම චක්ෂුෂය කියන එක නව ඇසක් පහළ කරලා දෙනවා. අලුත් ආකාරයක්, අලුත් ක්‍රමයක් මේ ලෝකේ දකින්න පුළුවන් පහළ කරලා දෙනවා. ඒකට ක්‍රමයක් කියලා වචනේ පාවිච්චි කරාට ඒක ඊට එහා තියෙන දෙයක්. පහළ දෙනවා. පහළ වෙනවා පින්නතුනේ. ඒය තමයි අර බුදු පියාණන් වහන්සේට බෝවැඳ මුලදී පහළ වෙච්ච ඒ උදාරතර සදහම් ඇස්. සංකල්පයක් දෙන්න බෑ පින්නතුනි මේ ලෝකේට. ඇයි? අනිත්‍යයි. අනිත්‍යයි.
අනිත්‍යයි කියන එක පින්නතුනේ ලෝකේ තියෙන මිහිරිම දේ වචනේ මට තමයි පින්නතුනේ අනිත්‍ය. මම මිහිරිම විදියට වඩන්නේ අනිත්‍ය. හැබැයි මේ ලෝකේ ඒ තෙන්ට එන විශිෂ්ට ඥානය පහළ කරගත් අය විතරයි අනිත්‍ය අඳුනන්නේ. මේ ලෝකේ මිනිස්සු අනිත්‍යයි කියලා කියන්නේ හුදු පුස් වචනයක් විතරයි. මේ ලෝකේ අනිත්‍යයි කිය කියා ඉන්න මිනිස්සු අනිත්‍ය දන්නේ නැහැ. සැබෑ අනිත්‍ය තුල අනිත්‍යත් අනිත්‍යයි. සැබෑ අනිත්‍ය තුල අනිත්‍යත් අනිත්‍යයි. අන්න ඒ අනිත්‍යෙන් අවදි වෙන්නේ ආර්ය ශ්‍රාවකයා. ඒ අනිත්‍යතාවයෙන් අවදි වෙලා ඒ අනිත්‍ය තමයි සුන්දරම අනිත්‍ය. ඒ අනිත්‍ය තමයි ලෝකේ තියෙන සුන්දරම අනිත්‍ය. ඒ අනිත්‍ය තමයි වඩන්නේ. ඒ අනිත්‍ය තමයි භාවිතා බහුලී කතා කරන්නේ. අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. මානනේ අනිත්‍ය සංඥාව භාවිතා බහුලී කතා කරන්න. ආන්න ඒක තමයි පිනතුනේ මේ දේශනා කරද්දී හැම මොහොතකම භාවිතා බහුලී කත වෙන්නේ අන්න ඒ අනිත්‍ය. සංකල්ප උපාදානයට අවකාශය නැහැ. රූප උපාදානයට අවකාශය නැහැ. පංච උපාදානස්කන්ධයට අවකාශය නැහැ. අනිත්‍ය සංඥාවම ප්‍රකට වෙනවා මේ සමස්ත දේශනේ පුරාම. පඬි නුවණක් තියෙන දර්ශනයක් තියෙන සසරට කලකිරුණු ඉන්ද්‍රියන් කෙරෙහි කලකිරුණු ඇත්තන්ට ඉන්ද්‍රිය උපාදානයේ තියෙන අයට මමත්වයේ උපාදාන කරගෙන ඉන්න අයට ධනය උපාදානය කරගෙන බලය උපාදානය කරගෙන නිලයේ උපාදානය කරගෙන ඉන්න අයට ධර්මයේ වැටෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අර බෝතලේ මූඩිය ගැහුවා වගේ පොරොප්පේ ගැහුවා වගේ හිර වෙලා තියෙන්නේ. ඒක ඇතුළට ධර්මයේ යන්නේ නැහැ. මොකද හේතුව මොනවද පොරොප්ප? ධනමාන්‍ය, බලමාන්‍ය, නිලමාන්‍ය, කුලමාන්‍ය, ඈ යොබ්බන මදය, ඔය වගේ තියෙන දේවල් තිබුණොත් එහෙම ජීවිතේ පොරොප්පයක්. ඒ මනස වහගෙන ඉන්නේ යා. කොච්චර ඇහුවත් ඒ මනස ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා ලෝභ දේශ මොහ නැතුව මේ ලෝකයේ කෙරේ කලකිරිච්ච කෙනෙකුට අත්හරිනවා කියලා කියන්නේ අතහැරීමේ සිත කියන්නේ විවෘත සිත. අත්හැරීමේ සිත කියලා කියන්නේ විවෘත සිත. විවෘත සිතින් සිටින කෙනෙකුට පින්නතුනි මොනම මාන්නයක්වත් නැහැ. විවෘත සිතින් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. විවෘත සිතින් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. විවෘතය කියන්නේ අත්හැරලා ඉන්නවා කියන එක. අපි සියල්ල අත්හැරිය නම් පින්නතුනි නිවන් දකින්න උවමනාවක් නැහැ. නිවන් දකින්න හදිසියාව උවමනාව තියෙන්නේ මොකද? අල්ලගෙන මම අල්ලගෙන මං ඉක්මනින් නිවන් දකින්න ඕන, මම ගැලවෙන්න ඕන, මම මේ සතර පහෙන් වළකින්න ඕන. එතකොට නිවන් දකින්න උවමනාව තියෙන්නේත් මම පදනම් වෙලාමයි මිනිස්සු ළඟ. සියල්ල අත්හැරිය නම් නිවන් දකින්න උවමනාවක් එතෙන්දී අත්හැරෙනවා. දැන් මේ ගෝචරේව නෙමෙයි 90%ක්ම ඉතින් හාමුදුරුවෝ දේශනා කරන්නේ ගෝචරේව නෙමෙයි. මේ වගේ විකෘති බණ කියන්න පුළුවන් මම්ම තැනක් තුන්වන් සරමින් හදාගත්ත නිසා මේ වගේ විකෘති බණක් මේ කොහෙවක්ක් කියන්න දෙන්නේ නැහැ. එහෙම ඉඩ දෙයිද? බුදුදහමේ තමයි විකෘතියක් හරි කියලා පොඩි ඉඩක් තියෙන්නේ. වෙන ආගමක කිව්වනම් බෙල්ල කපනවා නම් ගිහිල්ලා. ඒක තමයි ලෝකේ තියෙන දරුණු ආගමික ත්‍රස්තවාදය. හරි දරුණු ආගම. අත කපනෝ, ඇඟිලි කපනෝ, හම ගානෝ, ඇසුගුලනෝ, ඈ පන්නනෝ, දඬුවන් දානෝ, තහනම් කරවනෝ. ලෝකෙ මහා කුරිරුයි. ආගම් විතර කුරුරු නෑ මොකක්වත්.
එනිසා ඒකට කියන්නේ ආගමික ත්‍රස්තවාදය. ආගම් අදහන්න ඕනම කෙනෙක් ත්‍රස්තවාදීක හා සමානයි. මොකද ඔවුන් පුදුම කොයි වෙලාවෙ කිපෙනවද දන්නේ නැනේ. ආගමිකයෙක් යනු ත්‍රස්තවාදීක හා සමානයි. එනිසා මේ ලෝකේ අර නෝ රිලිජන් කියන කට්ටිය හොඳයි. උන්ට ප්‍රශ්නයක් නැහැ මොන ආගමක් ගහගත්තත් පාඩු වෙනවෝ නෝ රිලිජන්. එනිසා නෝ රිලිජන්ස් ලා වෙන එක හොඳයි. ආගමික ත්‍රස්තවාදීෙක් වෙනවට වඩා. ඇයි මං ත්‍රස්තවාදීෙක් කියන්නේ? ඔවුන් ලෝභය, ද්වේෂය, මෝහය මුල් කරගෙන ඉන්නවා නම් ඔවුන් සියලුම දෙනා ත්‍රස්තවාදීන් වන බැවින්. ජාතිය මුල් කරගෙන ඉන්නවා, ආගම මුල් කරගෙන ඉන්නවා නේද? පක්ෂය මුල් කරගෙන ඉන්නවා. ඔය ඔක්කොම ත්‍රස්තවාදී. දැන් දේශපාලන කාලේ කී දෙනෙක් ගහගෙන මැරෙනවද? ත්‍රස්තවාදය. ආගමික මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම කී දෙනෙක් ගහගෙන මැරෙනවද, හිරේ යනවද? ආගමික ත්‍රස්තවාදය. ජාතිය මුල් කරගෙන ප්‍රශ්නයක් ඇති වුණාම කී දෙනෙක් ගහගන්නවද, ගහගෙන මැරෙනවද? ත්‍රස්තවාදය. අපි ඔය මොන ගහගෙන මැරෙන තැනක් අහුණත් අපි හිමින් සැරේ බලලා අයින් වෙනවා. මොකද හේතුව? අපිට ආගම නෑ, ජාතිය නෑ, වර්ගය නෑ, කුලය නෑ, ධනය නෑ, බලය නෑ. කොටින්ම කියතොත් මම මටත් නෑ කියලා අවබෝධ කරගත්තට පස්සේ මේ සබ්බේ පුතජන උම්මත්තකා කියන මේ පිස්සු කරන දේවල් දිහා hina වෙවි බලාගෙන ඉන්නයි තියෙන්නේ. බලන්න ආධ්‍යාත්මිකව එතනින් අවදි වෙලා ඉන්නවද කියලා. ඔබ ඉතින් ඔය කියපුව අත්හරින්න පුළුවන්ද? බෑ. අපි මහා පුදුම විදියට රැස් කරගත්ත දේවල් මනස තුල. ඕක ක්ලේශී මිනිස්සු අත්හරින්නේ. බෞද්ධය තමයි ටිකක් හරි අත්හැරලා ඉන්නේ. අනිත් ආගම්වල ජාතිවල ඉන්න මිනිස්සුන්ගේ තියෙන ජාතික මමත්වය, රට කෙරෙහි තියෙන මමත්වය මහ පුදුම කෑදර විදියේ දෘෂ්ටියක් තියෙන්නේ. ඉන්දියානුව ළඟ තියෙන්නේ මහා ඉන්දියානුව කියන මහා කැත දෘෂ්ටියක් තියෙන්නේ. පකිස්තානුව ළඟ අපි පකිස්තානුව කියලා මහා කැත දෘෂ්ටියක් තියෙන්නේ. අපි මුස්ලිම් කියලා මහා උපාදානය වෙච්ච මහා වසල දෘෂ්ටියක් තියෙන්නේ. ඈ අපි කතෝලිකයෝ, අපි බෞද්ධය කියලත් එහෙම තමයි. අපි දකුණේ කියලා ඉන්නේ කොහොමද වැඩේ? මාළුකාරයෝ වගේ. අපි කන්ද උඩ රට කියලා ඒත් එහෙමයි. ඈ මහ කැත ත්‍රස්තවාදී ගතියක් තියෙන හිත්තොර. අපි සිංහලයෝ, අපි දෙමළු කියලා තේරෙ මේ කාටද? මුන් ඔකටම පිස්සු නෙමෙයිද? ඒ මානසික ස්වභාවයන් එකක්වත් භාවිතා කරන්නේ නැත්නම් තමයි අන්න ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා පක්ෂකාරයෙක් වෙන්න බෑ. පක්ෂකාරයෙක් නම් එයා ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. මට ඉතින් කියන්න බෑ ඕගොල්ලෝ කාටවත් ඡන්ද පාවිච්චි කරන්න එපයි කියලා. නමුත් හරි විදියට තේරෙනවා නම් ඕ වැඩක් නැහැ කියලා. පක්ෂකාරයෙක් වෙන්නේ නැහැ මොනෝ පක්ෂකාරයෙක්වත්. ජාතිවාදියෙක් වෙන්න එපා, ආගම්වාදියෙක් වෙන්න එපා, දේශපාලන පක්ෂකාරයෙක් වෙන්න එපා. රටේ යහපත වෙනුවෙන් දෙයක් කරන එක ඒක හොඳයි. ඡන්දයක් පාවිච්චි කරන එක හොඳයි. නමුත් ඒ පක්ෂකාරයක් වෙන්න එපා, දෘෂ්ටිකාරයක් වෙන්න එපා කවමදාකවත්. පුත්තාමත්ති ධනම්මත්ති කියලා හිතන්න එපා. මට දරුවෝ ඉන්නවා, මට දලේ බලය තියෙනවා, රස්සාවල් තියෙනවා කියලා ඒවෙන් ඉදිමෙන්න එපා. තේරෙනවා නේද? ඒවෙන් ඉදිමෙන්න එපා. ඒ ඉදිමීම තියෙන්නේ ඉතින් සාපේක්ෂිතව. අපි ඉතින් මයිනෝ අරයට වඩා මෙයාට තියෙනවා, මෙයාට වඩා එයාට තියෙනවා, අරයට වඩා මෙයාට තියෙනවා කියලා. ඉතින් එහෙම සාපේක්ෂිත ස්වභාවයකින් තමයි අපි ඕක හදන්නේ. තේරෙනා නේද? සාපේක්ෂිත ගුණයකින් තමයි ඔක හදන්නේ. වැඩක් තියෙනවද මේ මොඩියෝ අතර, මොඩයන් අතර පඬිතෙක් කියලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මොඩියෝ අතර රහත් වෙලා වැඩකුත් නැහැ. තමන්ට තමන්ගේ රහත්කම තියාගත්තාම හරි. මොඩේ අතර පඬිත වෙලත් වැඩක් නැහැ, රහත් වෙලා වැඩකුත් නැහැ, මාර්ගඵල ලබල වැඩකුත් නැහැ. දැන් මේ ධර්මයේ ටික ඔක්කොම හැලියකට දාලා තම්බන්න. තම්බලා පත අට එකට සිඳින්න. සිඳලා දවසට දෙවරක් බොන්න. බලන්න සාරය මොනතරම් ගුණදායකද කියලා. හිත නිවන, ගත නිවන ඖෂධයක්. සද්ධර්ම කසාය. සද්ධර්ම කසාය. ඒක නුවණ නැමැති හැලිය දාලා තමයි මේක තම්බන්න වෙන්නේ. විදර්ශනාව කියන ගින්දරෙන් නුවණ නැමැති හැලිය දාලා හොඳට තම්බන්න. අම්බල බොන්න. තේරුණත් කරන දෙයක් නැහැ. ඒක තමන්ගේ පින වාසනාව. නොතේරුණත් ඉතින් කරන දෙයක් නැහැ. ධර්මයේ ගැඹුර, ධර්මයේ තියෙන විශිෂ්ටත්වය ඕකයි. බුද්ධිහීන, ඥානහීන මිනිස්සු එන්න එන්න බිහි වෙනවා. ඒ කාලෙදි පින්නතුරි ධර්මයේ අතර දහන් අන්තරස් දහන් වෙනවා. මේක විශ්ේ කරගන්න බෑ මිනිස්සුන්ට. ආයුෂ කෙටි වෙනවා, බුද්ධි හීනතා ඇති වෙනවා. මෙලෝ දෙයක් නෑ. දැන් ඔය අපි රටවල් වල අපි හිතනවා හරි මේ ගෑනු ළමයි, පිරිමි ළමයි ඒගොල්ලෝ ඉන්නවා හරි පොෂ් කියලා. හරි පොෂ්, ඇතුළ පුස්. කොණ්ඩේ හරි ලස්සනට කබලා තියෙනවා සැලුම් කාර්යයට මේ සිද්ධ වෙන්න. මේ කප් එක අයිබ්‍රෝ එක හරියට දාලා තියෙනවා, ලස්සන තියෙනවා. ඇතුළ පුස්. ඇඳුම් ටික ඇඳුම් මහන මිනිස්සු හොඳ ඩොලර්ස් ගානකට ගන්න පුළුවන් නිසා හොඳ ඩිසයින් වලින් තියෙනවා, පිරිසුදු පිළිවෙලට තියෙනවා. හරි පොෂ්. සපත්තු දෙකක් ගොඩාක් වටිනේවා තියෙනවා, මොකද ඩොලර් එකට සාපේක්ෂව තියෙන ඩොලර්ස් හම්බ කරන අයට තියෙන නිසා හරි පුස්. මේ පොෂ් එකට යනවා, නමුත් ඇතුළ පුස්. ඔය සෞදි අරාබි වගේ රටවල් වල එහෙම පාවිච්චි කරන වාහන ඈ සත භාගයට ගණන් ගන්න නෑ. මිනිස්සුන්ට අගෙත් නෑ. තෙල් සල්ලි විශාල වශයෙන් දෙන ලොකු යාන වාහන පාවිච්චි කරන, හොඳ ඇඳුම් පාවිච්චි කරන, නමුත් පිටින් පොෂ්, ඇතුළ පුස්. එහෙම ලෝකයක් තියෙනවා. මස්සාන තස්ස වඩන්ති, පඤ්ඤා තස්සන වඩති. ආන් මේ වගේ සමාජයක් ඇති වෙනකොට මේ වගේ දහමක් හරියන්නේ නෑ. එතකොට මාත් අලුතෙන් ආගම ඩිසයින් කරලා හදනවා. උදේ දහවතර පස් පාරක් අතෑරපල්ලා කියලා කෑ ගහන්න කියලා. කොහොමද වැඩේ? හොඳයි නේද? එතකොට අතහැරනවා, ජීවිතේ අතහැරනවා, මරණයෙන් පස්සේ ස්වර්ග සම්පත්තිය ලැබෙනවා, දිව්‍ය ලෝකෙදී නොමිලේ බුරියානි හම්බ වෙනවා, ඔක්කොම හම්බ වෙනවා කියලා ඉවරලා සංකල්පයක් දාන වෙන ආගම් පොත් එහෙම කියවන්න එපා. කිව්වොත් එහෙම තෝ ඉවරයි කියලා උගන්වලා බය කරලා තියෙනවා. ඊට පස්සේ සදාකාලිකම උදේට හවසට අතහැරපල්ලා කියලා ගෑ ගහන පුරුදු වෙනවා. ෂෝක් නේද? වෙන ආගමිකයෝ එකෙක්වත් වැදගත් නැහැ. උන් ඔක්කොම තියන්නේ අපිට අඳුන ගන්න විතරයි. උඹලා තමයි ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මොඩියෝ කියලා කියනවා. එහෙම ආගම් හදන්න පුළුවන්, ක්ෂණිකව හදන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට ඊට පස්සේ නීති දාලා බලහත්කාරය පවත්තලා පවත්ව ගන්නයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට කියන්න තියෙන හත් වලාම වෙච්ච දෙයට මක් කරන්නද? ඒ නිසා වහ වහ දේරුම් ගන්න. දැන් මේ කිව්ව ටිකට විනිවිද යන්න ඔබට නුවණ තිබ්බද? සියර කීයක්ද ඔබ විනිවිද ගියේ මේ ධර්මයේ උකහා ගත්තේ? ඒ කියන්නේ දැනටම බුද්ධ හිනතාවන් වලින් පිරීලා බුද්ධ කාලේ නම් ඒ අදාළ ගති සම්පත් පිරිච්ච කෙනෙකුට මේ වචන ටික කිව්වොත් එවලෙම ඒ උතුම් ආරේ භූමිය නිස්පර්ශ කරනවා. ඒ මොහොතේ මේ ආරේ භූමිය නිස්පර්ශ කරනවා. දැනටම බුද්ධ හිතතාවලින් පිරලා එකක් ලෝභ ද්වේෂ මෝහ ආසත්ත බව අනිත් එක ඕ ඥානේ තේ ඒ දක්වා විහිදි නොයන ස්වභාවය. කෙලස් බර බිමින් තියන්න කියලා කියන්නේ කෙලස් බර. මොකද කෙලස් බරයි. කෙලස් බරයි නිවන බර නැහැ. කෙලස් කරත්තේ බැඳ ගුණා වගේ කරත්තේ පස්සෙන් එනවා වගේ. නිවන බර නැහැ. නිවන හේව නැල්ල වගේ. ධම්මපද මුල්ම ගාථාව ඒකයි. නිවන හේව නැල්ල වගේ. කුසලයේ හේව නැල්ල වගේ. අකුසලය කරත්තේ වගේ. මේ මනස උපාදානය කරගත්ත කෙනාට මේක කරත්ත වගේ. ඔබත් තවදුරටත් සෙවනැල්ල ඇදගෙන යන කෙනෙක්ද කරත්තය ඇදගෙන යන කෙනෙක්ද? සෙවනැල්ල ඇදගෙන යන කෙනෙක්ද කරත්තය ඇදයි යන කෙනෙක්ද? ඔබ තවදුරටත් ඇයිදගෙන යද්දි කල්පනා කරගල බලාගෙන යන්න. ඔය එලි අව්වත් තියෙනවනේ. හෙවනැල්ල ඇදගෙන යන කෙනෙක්ද කරත්තය ඇදයි යන කෙනෙක්ද කියලා සම්බන්ධයම බලා වහාම කරත්ත බිමින් තියන්න. එතකොට හෙවනැල්ල විතරයි ඔබට ඉතුරු වෙන්නේ. හෙවනැල්ලත් ඇදගෙන ලස්සනට යන්න. මේ මේ ලෝකේ පහසුම දේ, ලෙහෙසිම දේ, සුන්දරම දේ මිනිසා නොලබන්නේ ඇයි? කරත්තේ හරි බරයි. ඒත් මිනිස්සු ඇදයි යන්නේ කරත්ත. හෙවනැල්ල හරි ලෙහෙසි. අර කරත්ත අයින් කරපු ගමන් හෙවනැල්ල විතරයි ඉතුරු වෙන්නේ. හෙවනැල්ල හරි ලේසි. අපි අපෙන්ම අහල බලන්න ඕන ඇයි අපි බර අදින්නේ? අපි අපෙන්ම අහල බලන්න ඕන ඇයි අපි බර අදින්නේ? අදින්න පුළුවන් බරක්ද? අයිති බරක්ද? මේ බර කොච්චර ඇදගෙන යන්න පුළුවන්ද? මේ බරේ අයිතිකාරයා මමද නැත්නම් රැවටීමක්ද? රැවටීමක්. සියලුම මිනිසුන් හොල්මනකට රැවටී තිබෙනවා. ඒ රැවටිච්ච හොල්මනට බය වෙච්ච ආකාරයට තමයි මිනිස්සු ජීවිතේ නටන්නේ. මේක අත්හරින්න දෙයක්වත් නැහැ, අල්ල ගන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. ඔන්න උතනින් අවදි වෙන්න. අත්හරින්න දෙයක්වත් නැහැ, අල්ල ගන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ, නොකරන්න දෙයක්වත් නැහැ. ඔය සියල්ල කරන්න කියන්න කෙනෙකුත් නැහැ. ඒ සියල්ලම කරන්න කියන්න කෙනෙකුත් නැහැ. ආන්න එතෙන්ට එනකොට අපිට පේනවා අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද කියලා පේනවා. අන්න විරාග සංඥාව පේනවා. අන්න නිරෝධ සංඥාව පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිරෝධ සංඥා, විරාග සංඥා, අනිත්‍ය සංඥා, සියලු ලෝකයන්ේ නොයැලෙන සංඥා භාවිතා බහුලී කතා. අවබෝධයෙන්ම ඇයි ඒතන් සන්තන් ඒතම් ප්‍රනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ සංසිඳීම වූ ඒ නිවන ඒතන් සන්තන් ඒක හරි සාන්තයි, ඒකාන් ඒතම් ප්‍රනීතන් ඒක හරි ප්‍රනීත වන නිසා. හිමීන් වඩා ගන්න, හිමීන් තේරුම් ගන්න. වීණාවක් වයන්නේ ඕනෝට වැඩිය තත් අද කරන්නෙත් නෑ, ඕනෝට වැඩිය බුරුල් කරන්නෙත් නෑ. අන්න නිමෙරදි ගාන්ට එකතු කළාම තමයි ඒක ලස්සන හඬ ගොඩ නැගෙන්නේ. අන්න ඒ වගේ මහණනි කිව්ව මේ නිවන ගොඩ නැගෙන්නේ ඈ හොද්ද හදද්දි ලුණු වැඩියෙන් දාන්නෙත් නෑ, අඩුවෙන් දාන්නෙත් නෑ. ඒක රස වෙන විදියට දාගන්න තමන් දක්ෂ වෙන්න ඕන. අන්න එතකොට තමයි යා හොඳ ආහාර පිසින්නෙක් වෙන්නේ. තේරුණානේ? රතයක් පදවද්දි වැඩියෙන් කපන්නෙත් නෑ, අඩුවෙන් කපන්නෙත් නෑ. බොහොම අවශ්‍යතාව විදියට තමන්ගේ වීල් එක පරිහරණය කරන්න. එවිටයි නිවැරදි රියදුරෙක් බවට පත් වෙන්නේ. මනසත් ඒ වගේ තමයි. මනසටත් මේ අවශ්‍ය කරන ධර්ම නිසි පරිදි රිසි පරිදි සිද්ධ වුණාම ලැබුණාම එයින් ජීවිතය ලස්සන කරගන්න හැකියාව ලැබෙනවා. හැම දිනකටම තෙරුවන් සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.